So I'm sorry. Samanta chakvalesu atra gacchantu devata saddhammam nirajasya sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa Srimati maha sakadachipattana sutre desana karavadala e satara satipattana margaya ekayana margaya pilibandava me pinmatum me vana vita hondata danumak labala thiyena mokadda kalayutte mokadda nokalayutte දෝතාවය මුnder දාන දැන් මෙතන පළවෙනි වචනේ තමයි ඊටාත්ම වැඩගත් කායේ කාය අනුපස්සී බුදුහාමුදුරුව මේ කායේ කාය අනුපස්සී කියන වචනේ විතරක්ම විග්‍රහ කරන්නත් සූත්‍ර දේශනා කළා කියලා මේ ඔකේ අපි ඒවා සටහන් කළා කියනවා මම ඔක්කොම සූත්‍ර දේශනා කරන්න යන්නේ නැහැ විග්‍රහ කරන්න යන්නේ නැහැ මේවා ටික ටික කියවල බලන්න වෙනවා නමුත් මේ කායේ කාය අනුපස්සී කියන වචනේ හරියටම තේරුම් ගත යුතු වචනයක් දැන් මේ වචනේ පැහැදිලිව පිළිසිදුව තේරුම් ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා 31 වෙනි පිටේ කායානුපස්සී සූත්‍රම් කියලා විග්‍රහ කරනවා කාය අනුපස්සී සූත්‍රම් මෙතෙන්දී අරුණු වෙන කරුණු වර්ගයක් මේ විග්‍රහ කරලා තියෙන මේවා ඇත්ත වශයෙන්ම පැහැදිලිව පිළිසිදුව දැනගත යුතුයි අර ච කියන වචනේ දාලා ච භික්කවේ ධම්මේ ධර්ම හයක් අප්පහාය ප්‍රහාණය කරේ නැත්නම් අලුතෙන් උපදින කර්ම හයකින් එන වේගය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු මේ කර්ම හයම පෘථග්ජන පුද්ගලයෙකුට අලුතෙන් මේ ක්‍රියාවේ වේගය විඥාන වේගය වේදනාව රමණය කරන්නට උපකාර වන කරුණු හයක් මේක මම ඉස්සෙල්ලා මේක බොහොම කෙටි සූත්‍රයක් මේ කරුණු හය කියන්නම් ච කියලා රතමේ ච මොකද්ද මේ හය ඒ කියන්නේ බුදුහාමුදුරුව මේ ඉඩක්කම් දාලා නැහැ හයට ඔය ච කියන එක තමයි එමනම් පංච කියන එක තමයි පහට චතු කියන එක තමයි හතරට මෙහෙමයි මේ මාගදී භාෂාවේ දාලා තියෙන්නේ හයට ච කියන අකුරු පළවෙනි එක කතමේ ච කියලා කම්මාරාමතං වස්සාරාමතං නිද්ධාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්වාරං භෝජනේ අමතඤ්ඤුතං ඉමේ කෝ භික්කවේ ය ච ධම්මේ අප්පහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතු ඊළඟට ඒකේ අනිප්පත්ත කියනවා ච වික්කවේ ධම්මේ පහයි. දැන් හොඳටම තේරෙනවා ආයන්පස්සීසු කියන වචනෙන් තේරෙන්නේ පහයි. එමනනම් අලුතෙන් මේ උපදින වේගය වේදනාව අනුසය පහයි. ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළොත් බබ්බෝ, බබ්බෝ කියන්නේ ඒක සර්ව සම්පූර්ණයෙන්ම ඒ කාර්ය ඉෂ්ට වෙනවා. ඒ කරන්න ගියදී බලාපොරොත්තු ඉෂ්ට වෙනවට කියනවා බබ්බෝ. ඒක අබබ්බෝ කිව්වොත් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට වීම අභව්‍යයි. මේ බබ්බෝ කියන්නේ භව්‍යයි කියලා දැන් අපි වචනයක් හදාගෙන තිනවා. බබ්බෝ කිව්වේ භව්‍යයි, අබබ්බෝ කිව්වේ අභව්‍යයි. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් අභව්‍යයි. යමක් සිද්ධ වෙනවා නම් ඒක භව්‍යයි. මේක නියත වශයෙන් සිද්ධ වෙනවා. මොකද්ද? කායේ කායන්පස්සී විරුතු. කතමේ ච ආචරය කම්මාරාමතං බස්සාරාමතං නිද්ධාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුප්තද්වාරතං භෝජනේ අමතඤ්ඤතං ඉමේ කෝ භික්කවේ ච ධම්මේ පහය බබ්බු කායි කායන්සසිමිර. මෙතන එකම වචනයයි වෙන් කරලා තියෙන්නේ. අතන අපහාය, මෙතන පහයි. එහෙමනම් මේ කායකානුපස්සී කියන වචනේ තේරුම මේ අලුතෙන් උපදින වේගයේ වේදනාව ක්‍රියාව නිසා උපදින වේගයේ වේදනාව. දැන් මේ වචන හයෙන්ම තියෙන්නේ පුතක් යන පුද්ගලයෙක් තුළ අලුතෙන් විඥාන ශක්තියක්, වේගයක්, වේදනාවක්, චිත්තාවේගයක්, ආවේගයක්, බලයක්, ශක්තියක් පැවැත්ම පවත්වාගෙන යන්නට, වියගමන යන්නට උපකාර වන වේගයක් අලුතෙන් උපදිනවා. ඒ වේගය පුතඥන පුද්ගලයේ ඒ වේගය අල්ලගෙන උපාදානය කරගෙන ඒක සුවයි කියලා හිතා ආමිෂ සුවේ ඒකෙන් යම් ආමිෂ සැපතක් විඳිනවා. අරිය පරේක්ෂණයක් කරන අරිය මාර්ගයේ යන කෙනෙක් ඒ වේගය හොඳට දැන හඳුනාගෙන ඒ වේගය ප්‍රහාණය කරන. ඒ ප්‍රහාණය කරන්නට කරන ක්‍රියාකාරකම තමයි අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේදී කායේ කාය අනුපස්සනා කිව්වේ. දැන් මේ සූත්‍රයේ විග්‍රහ කළේ ඔය කියන වචනේ වෙන ආකාරයකට පැහැදිලිව පිරිසිදුව අර්ථ දක්වන. දැන් යම්කිසි කෙනෙක් හිතන්න ඉඳී තියෙනවා මොකද්ද මේ අනුපස්සනා කියන්නේ? අනුපස්සනා කියන්නේ පහණ, පහයි, ප්‍රාණිකන, පජාති පහනාති පස්සති කියන වචන තුනෙන්ම ඉදිරිපත් කරපු අර්ථය තමයි පහයි. ඒක කරන්නේ නැහැ කියන එක තමයි අපහයි. ඒක විරුද්ධ වචන. ඉතින් ඒක නිසා ඊළඟට ධම්මානුපස්සී සූත්‍රයේ දැන් කායේ කායනුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී මේ දෙක විතරයි තියෙන්නේ. නමුත් මේ හතරම මේකට ඇතුළත්. ඒකෙත් ඉද බික්කවේ ධම්මේ අපහාය අබබ්බෝ අජ්ජත්තං කායේ බහිද්ධා කායේ. කායේ කායනුපස්සී, අජ්ජත්තං බහිද්ධා කායේ කායනුපස්සී, අජ්ජත්තං වේදනාසු වේදනානුපස්සී, බහිද්ධා වේදනානුපස්සී, අජ්ජත්තං වේදනානුපස්සී, අජ්ජත්තං චිත්තේ බහිද්ධා චිත්තේ. දැන් මෙතන අජ්ජත් බහිද්ධ හැටියට කාය කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව තියෙනවා. දැන් කවුරුත් තේරුම් ගන්න ඕන මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ අර මේ කතාව තියෙනවා. අජ්ජත් බහිද්ධ, අජ්ජත් බහිද්ධ මේක මේ විග්‍රහය මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඕනම පබ්බයක් අරගෙන බලන්න. දැන් මේ එක පබ්බයක් අරගත්තාම ඉදි අද්දත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, බහිද්ධා වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති, අජ්ජත් බහිද්ධා වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒ වගේම කායනුපස්සනාව ගත්තාම ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති, අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. මේක මේ අජ්ජත් බහිද්ධ හැටියට ඒ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ හැම පබ්බයකම අනිවාර්යයෙන්ම ඔය ද්වතාව ඔය දෙපැත්ත අජ්ජත් බහිද්ද හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේ මේ සූත්‍රයේ මේ ධම්මානුපස්සී සූත්‍රයේ අනුපස්සී සූත්‍රයේ මේවා අනුපස්සී සූත්‍ර. කායානුපස්සී, වේදනානුපස්සී, චිත්ත අනුපස්සී, ධම්මානුපස්සී. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අනුපස්සී කරනවා කියන්නේ අලුතෙන් උපදින වේගය, ශක්තිය, බලය මේ ලෞකික වශයෙන් පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ විඥාන ශක්තිය පහනාය කියන එක, පහේ ප්‍රහාණය කරනවා කියන එක තමයි මේකේ අර්ථය. ඉතින් ඒක නිසා මේක මේ සතර අතිපට්ඨානයටම අදාළයි මේ කරුණු හය. දැන් මේ කරුණු හය මොකද්ද කියලා හොඳට තේරුම් ගත යුතුයි. පෘථග්ජන බුද්ධලේ තුල මේ කරුණු හයට අදාළව තමයි සියලුම රාග ද්වේෂ මෝහ, සියලුම විඥාන ශක්ති, සියලුම අකුසල්, සියලුම පාප කර්ම, සියලුම පුණ්‍ය කර්ම, සියලුම කර්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා කම්මාරාමතා කිව්වේ ක්‍රියාව නිසා, කය නිසා, ශරීරය නිසා කෙරෙන දේවල් යම් රමණය කිරීමක්. රමණය කිරීම කියන්නේ යම් ආකාරයක ඒකේ ආස්වාදයක් විඳිනවනම් එන්නේ ඒක රාමතා, කම්මා රාමතා. ඒ ක්‍රියාව නිසා යම් ප්‍රිය වේදනාවක්, අප්‍රිය වේදනාවක්, අදුක්කම අසුක වේදනාවක්, ආමිෂ වේදනාවක් ලබනවනම් ඒක කම්මා රාමතා. ඒ ක්‍රියාවේ වේගය නිසා බස්සාරාමතා කිව්වේ බස වචනය. වචනය නිසා දැන් මුසාවාද, පණ්ඩුවාවාච, පිසුනාවාච, සම්පප්පලාප මේ වගේ බස්සාරාමතා වලට ගැනින්නේ ඒක. කම්මාරාමතා වලට යන්නේ පාණාති පාතා, අදින්නා දාන, කාමී මිච්ඡා. මේ ආකාරයට ඒ බස්සාරාමතා නිසා යම් පුතග්ජන ලෝකයා එවන් යම් ආස්වාදයක්, වින්දනයක්, රමණයක් විඳිනවා, ලබනවා. ඒක වේගයක් හැටියට ඇහිලා මේ සම්බන්ධතාවයක් උපදිලා විඥාන ශක්තියක් මතුවෙලා පැවැත්ම පවත්වාගෙන යන්නට, වියගමන ගමන් කරන්නට අවශ්‍ය වෙන විඥාන ශක්තිය උත්පාදනය කරගන්නවා අලුතින්. අලුතින් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වර්තමාන තුල, මොහොත තුල මේ අලුතින් මේ ශක්තිය උපදවනවා. ඒක බස්සාරාමත. නිද්ධාරාමතා දුවේ මත්වීම නිසා, තීන මිද්දේ නිසා, තීන මිද්ද කොටසට අයිති වෙන්නේ මෝහයට, මානයට. තීන මිද්ද කොටසට අයිති වෙන්නේ නිද්ධා රාමත. ඒකත් අර මැනීම නිසා උසෙයමාන, සදිසිමාන, උච්චමාන, අභිමාන, අස්මිමාන, මෙහෙම මාන 21ම මේ නිද්ධා රාමතා කොටසට අයිති. ඒවන් රාගය, ద్వේෂය, මෝහය යදි යදි උපදිනවා. ඒ රාගය, ద్వේෂය, මෝහය හරියට තේරුම් ගත්තොත් කායේ කායानुපස්සනාව කරනවා නම්, අර ආනාපාන සති සමාධියේ පිහිටනවා නම් මේක, මේ වේගය ඕන කෙනෙකුට තමන්ගේ හිතේ උපදින්නට එන බව තේරුම් අරගෙන ප්‍රහාණය කර පහනාය කියන මේ පහය කියන එක කරන්න පුළුවන්. ඒක නෝපදවා ප්‍රහාණය කරලා ඉවත් කරලා අයින් කරන්න පුළුවන්. ඊළඟට සංගනිකාරාමත. සංගනිකාරාමතම් කියන්නේ මේ සම්බන්ධයක් උපදවන ගෑවීමක්. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ නිකං ගයන්න. සංග කියන නිකං ගයන්න තියෙන්නේ මේ කෙලෙස් වලට යම් ආකාරයට බැඳීමක්, ගෑවීමක්. සංගනිකාරාම දෝෂය. දැන් සංඝ කිව්වොත් ඒ සම්බන්ධය ගහලා කඩලා විඳලා අස්කරනක අයින් කරන එක සංඝ කියන අර ගණ්ඨ අරගන්නේ කියන්නේ. මේ නිකං ගන්නේ කියන්නේ ගෑවෙන එක, හේතු වෙන එක, ඇලෙන එක, යම් ආකාරයක බැඳෙන එක, දැනක හාවෙන එක. ඒක සංගනිකාරාම තා දෝෂය. එකත් දෝෂයක්. එතකොට මේ ක්‍රියාව නිසා, වචනේ නිසා, මත්වීම නිසා මානය නිසා ඒවගේම මේ සංසාර සම්බන්ධයක් ඇතිකර ගැනීම නිසා සංගනිකාරාමිතා මේ අතරින්මත් මේ වේගය මේ අලුතෙන් හිතේ උපදින වේගය විඥාන වේගය උපදින පස්වෙනි එක ඉන්ද්‍රියේසු අබුද්ධද්වාර මේ ඇහැකන නාසය දිවකය මන දැන් චක්කුදෝතගාන ජීවහාකාය මන මේ පොඩි සූත්‍රයේ අර සියලුම දේවල් අර විග්‍රහ සහිත කරලා තියෙන දේවල් නැවත එක වචනකින් මගේ කියලා තියෙනවා. එනිසා මේක මේ පොඩි සූත්‍රයක් වුණාට මේක අංග සම්පූර්ණයි සියලුම දේවල් මෙතන කියලා කියන එක තේරුම් ගන්න ඕන. චක්කු හෝත ගාන ජීවා කාය මනෝ සියලුම දේවල් මේ ඉන්ද්‍රියේ සුත්ත්වාරෝ අගුත්ත්වාරෝ දෙපැත්තට අයිති. ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් තමන්ගේ ඇහැකන නාසය දිවකය මන අයාලේ යන්න අසංවර වෙන්න ශික්ෂණය නොකර හික්මා නොගෙන අශික්ෂණයෙන් වැඩ කරන්න ගියොත් එතෙන්දී ඔය ඉන්ද්‍රියේසු අගුත්ත්වාරෝ කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව අර කෙලෙස් අලුතෙන් උපදිනවා. කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. විඥාන ශක්තියක් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් හිතේ උපදිලා විඥාන ශක්තියෙන් මේ ප්‍රවත්ම පවත්වාගෙන යනවා. අන්තිමේක භෝජනේ අමතන්‍යුතං භෝජනේ මතන්‍යුතං කියන එක තමයි මේකේ විරුද්ධ වචනේ. සියලුම දැන් මෙතන භෝජනේ කියලා තියෙනවා. තවත් තැනක ආහාරයේ මතන්‍යුතා අමතන්‍යුතා තියෙනවා. දැන් භෝජනේ කියන්නේ අපි ඇත්ත වශයෙන් මේ කන බොන දේවල් සියලුම අවස්ථාවල කෑම ආදී කොට ඇත්තා. නමුත් ආහාරය කිව්වොත් ඒක ඊට වඩා ටිකක් පුළුල් අර්ථයක්. විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර හැටියට විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඒවා අර අනිකේවට අයිති වෙන නිසා ඔය කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්ත්වාර වලට අයිති වෙන නිසා මෙතන කියලා තියෙන්නේ භෝජනේ අමතන්‍යුතං ඉමේ කෝ භික්කවේ ය ච ධම්මේ මේ ධර්ම ආය අප්පහාර යම් කිසි කෙනෙකුට හිතට වර්තමාන මොහොතේදී මේ ක්‍රියාකාරකම් මේ වගේ දේවල් එනකොට මේ වේගයක් ආවේගයක් වේදනාවක් එනකොට ඒක ප්‍රහාණය කරන්න බැරි වුණොත් අබබ්බෝ කායි පයන් වසි වියරතු ඊගාවගේ තියෙන්නේ මේක කරන්න පුළුවන් නම් හරියටම මේ වර්තමාන මොහොත තුළ හරියට දැන අඳුනාගෙන මේ ආකාරයට මේ කරුණු හය දැන ඒක ඒ ච ධම්මේ පහය බබ්බෝ කායි කායන් වසි වියරා. ඒක නිසා දැන් මේ සූත්‍රය කෙටි වුණාට මේක මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගණිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්ත්වාරෝ භෝජනේ අමතන්‍යුතං කිව්වට අර මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේ මේ කාය කායන් වසනාවට අදාළ සියලුම දේවල් සියලුම කරුණු අංග සම්පූර්ණව මෙතනත් ප්‍රකාශ කරලා තියෙනවා වෙන වචන හයකින්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතන එකක් හොඳටම පැහැදිලි වෙනවා. මෙතන තියෙන පහය අපහය. ඒ කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ හිතට එන මේවන් අරමුණක් නිසා, ආරම්මණයක් නිසා අලුතෙන් උපදින්නට එන වේගය පහය ප්‍රහාණය කළ කිරීම සහ අපහය ප්‍රහාණය නොකිරීම. එනිසා මේ වේගය තමයි මේ පැවැත්ම, මේ රාගය, ද්වේෂය, මෝහය, මේ විඥාන ශක්තිය, මේ සම්බන්ධතාවය, මේ සමුදය හිතක උපදින්නේ අලුතෙන්. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ අලුතෙන් මේ වේගය උපදින්නේ ඔන්න ඔය කරුණු තේරුම් නොගෙන, හරියට දැන නොගෙන ඒ දේවල් සිද්ධ වෙන්න එන වෙලාවටම ඒක ප්‍රහාණය කළ යුතුයි පහය. ඒ අනුව බබ්බෝ කායි කායානුදස්සී විහරණය. ඒ අනුව ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින්නට එන වෙලාවේ ඒ අලුතෙන් උපදින්නට එන වේගය ප්‍රහාණය කරලා නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ධම්මේ ධම්මානුපස්සී ඊගාව සූත්‍රයේ ඒ කතාවම ඒ ටිකම අනිකුත් මේ චත්තාරෝ සතිපට්ඨාන වලටම අධ්‍යාත්ම බහිද්ධ ඇටියට අට ආකාරයටම එක කියලා තියෙනවා. අධ්‍යාත්ම බහිද්ධ ධම්මේ ධම්මානුපස්සී විහෙරන්තු පතමේ ච කම්මාරාමතං බස්සාරාමතං නිද්ධාරාමතං සංගණිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ භෝජනේ අමතඤ්ඤුතං ඉමේකෝ වික්කවේ ච ධම්මේ පහය බබ්බෝ අජ්ජත් බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සී විහරන්තු. මේ හතරම සම්පූර්ණයෙන්ම වැඩෙන්නේ ඔය කියන අලුතෙන් උපදින්නට එන වේගය හරියට දැන හඳුනාගෙන වර්තමාන මොහොතට හිත පවත්වාගෙන ඒ ක්‍රියාවේ වේගය හරියටම පාලනය කරන්න, ශික්ෂණය කරන්න, ඒ අනුව විහෙරති වාසය කරන්න පුළුවන් නම් සම්පජානකාරී හොති වෙනවා. ඒ අනුව මේ වේගය අලුතෙන් උපදින්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ වගේ පොඩි සූත්‍රයකිනුත් බුදුහාමුදුරුවෝ මේ මහා පරිණි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පිටු මාත 100කට කිට්ටුව විග්‍රහ කරලා තියෙන මහා විශාල දිග සූත්‍රයක්, පබ්බ 21කින් විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් මෙතෙන්දී බොහොම වචන කීපකින් ප්‍රකාශ කරලා විග්‍රහ කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා. හැබැයි මෙතන අර ආනපාන පබ්බේට ඉරියාපත පබ්බේට මේ සම්පජඤ්ඤ පබ්බේට ඒවට එකක්වත් වෙන් කරලා නැහැ. නමුත් මෙතන කියලා තියෙන්නේ වෙන ආකාරයට. හැබැයි ඒ කරුණු සියල්ලම මෙතන වෙන වචනවලින් ප්‍රකාශ කරලා තියෙන බව හැම කෙනෙක්ම පැහැදිලිව පිරිසිදුව තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කෙටි සූත්‍ර දෙක විග්‍රහ කළේ අර චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ සත්තබොජ්ජංගේසු වඩ්ඩති කිය. සත්තබොජ්ජංගේසු වඩ්ඩಂತಿ භාවිතේ බෞලීගතේ දුින්නම් පලාණං අධිගතා හෝති කියන தত্ত্বය පැහැදිලි කරන්න. ඉතින් ඒක නිසා මේ සූත්‍රයත් හරියට තේරුම් ගන්න ඕන. මේක විග්‍රහ කරන්න හේතුව තමයි මේකේ අර්ථය පහය අපහය. එමුනම් මේ අනුපස්සී කියන වචනේ තේරුම පහයි. ඒක නොකළොත් අපහයි. මොකද්ද මේ පහය කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, අයින් කරන්න ඕන, ඉවත් කරන්න ඕන දේ තමයි අර ක්‍රියාවේ වේගය නිසා තමන්ගේ හිතේ වර්තමාන මොහොත තුල අලුතෙන් උපදින්නට එන වේගය. ඒ මිසක් මේ අතීතයේ හෝ අනාගතයේ හෝ වෙනත් කෙනෙකුගේ හිතේ හෝ උපදින දෙයක් නෙමේ. ඒ නිසා මෙතන අර සියලුම දේ බොහොම පහසුවට සරල විදිහට සීමා කරලා තියෙනවා. දැන් මම අර මුලින්ම කිව්ව දේ මේකෙන් ඔප්පු වෙනවා. වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ උපදින මෙන්න මේ කාරණවලට අදාළ දේ විතරයි අර ක්‍රියාවේ වේගයක් හැටියට හිතේ ඉපදිලා ඒ ක්‍රියාවේ වේගය නිසා අලුතෙන් ආවේගයක්, වේදනාවක්, චිත්ත ආවේගයක් ඇවිල්ලා විඥාන ශක්තියක් ඉපදිලා සමුදය බිහි වෙලා සම්බන්ධතාවයකින් සංසාරයට බැඳින්. එනිසා සංසාරයට බැඳෙන හේතුව තමයි මේ ක්‍රියාවේ වේගය. ඒ ක්‍රියාවේ වේගය අලුතෙන් වර්තමාන මොහොතේදී උපදිනවා. වර්තමාන මොහොතේදී මේ ක්‍රියාවේ වේගය උපදින්නේ නැත්නම් දවස් 7ක් තුල ඒ ප්‍රහාණය කළොත් ඒ දේවල් ප්‍රහාණය කළොත් දවස් 7ක් තුල අනුසය සහ මුලින්ම හිතෙන් ඉවත් වෙලා මේ බැමි තුන මේ බැමි ඈඳුතු තුන කැපිලා යනවා. ඒක තමයි මේකේ හරය. ඉන්ජා එක හොඳට තේරුම් ගත යුතුයි සෑම කෙනෙක්ම. මම මේ මේ සූත්‍රය මේ බොහොම කෙටි සූත්‍රයක්. ඒක විග්‍රහ කරේ මේ වචන කීපයක් තේරුම් ගන්න. මේ වචනවල ඔය කම්මාරාමතා, බස්සාරාමතා, නිජාරාමතා, සංගනිකාරාමතා, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරු, ආහාරේ, භෝජනේ, අමතඤ්ඤුතෝ හොඳට තේරුම් ගත යුතුයි. ඒවා මේ පැවැත්මට, මේ විඥාන ශක්තියට, මේ සම්බන්ධතාවය අලුතෙන් උපදින්නට, රාගය, ద్వේෂය, මෝහය හිතේ අලුතෙන් උපදින්නට නියත වශයෙන්ම හේතු වෙනවා. ඒවා මිදී නිදහස් වීම මේ නිවනට අනුසේන උපදින්නට නියත වශයෙන්ම උපදින හේතු වෙන බව කොටින්ම බොහොම පහසුවෙන්ම තේරුම් ගත යුතුයි. මේ ඊට පස්සේ එන සූත්‍ර සියල්ලගෙම තව සූත්‍ර ගණනාවක් අපි මේක සඳහන් කරලා තියෙනවා. මම ඒවා දැන් විග්‍රහ කරන්න යන්නේ. ඒ සියලුම දැන් වල කියලා තියෙන්නේ මේ සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන වැදගත්කම. සතරාතිපට්ඨාන සූත්‍රයේ තමයි හැම අවස්ථාවෙම බුදුහාමුදුරුවෝ මේ නිවනට මඟඵලවලට කෙලින්ම පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ. ඒකයි ඒකෙන් ඔය ද්විතීය භික්ඛු සූත්‍රම් කියන මේ පිටු 39 තියෙන සූත්‍රයේ ටිකක් ගැඹුරින් කියවගන්න. ඒක තමයි කියලා තියෙන්නේ අර ඒක විතරක් නෙමෙයි කුණ්ඩලිනී කුණ්ඩලීය සූත්‍රය කියලා කියනවා ඉස්සෙල්ලා. කුණ්ඩලීය සූත්‍රයේ තියෙන්නේ පිටු 33. ඒ කුණ්ඩලීය සූත්‍රයේ මේ කතාමයි කියලා තියෙන්නේ. ඒක අනිත් පැත්තට කියලා තියෙන්නේ විද්‍යා විමුක්ති පලානි සංසෝකෝ කුණ්ඩලීය තථාගතෝ විහෙරති කියලා. ඒකට කියලා තියෙනවා කතමේ පණ ගෝතම ධම්මා භාවිතා බහුලීගතා විද්‍යා විමුක්ති පරිපූර්ණ. මොකක් භාවිතය කරනකොට බහුලව භාවිතා කරනකොටද විද්‍යා විමුක්ති කියන්නේ අරහත් ඵලය මේ සම්පූර්ණ වෙන්නේ කියලා අහලා තියෙනවා. එතකොට කිව්වා සත්තකෝ කුණ්ඩලීය බොජ්ජංගා භාවිතා බහුලීගතා විද්‍යා විමුක්ති පරිපූර්ණ. සත්බොජ්ජංග පරිවේණ කතමේ පණ ගෝ ගෝතම ධම්මා භාවිතා බහුලීගතා සත්බොජ්ජංගේ පරිපූර්ණ. මොන ධර්මයක් අනුගමනය කරනකොට මේ හැමතැන තියෙන ධම්ම මේවා කර්ම හේම නෙමෙයි එකක්වත් ධම්ම. කිනම් ධර්මයක් දිගින් දිගටම භාවිත කිරීමෙන් බහුලව භාවිතා කිරීමෙන් සත්බොජ්ජංගේ පරිපූර්ණ. චත්තාරෝ කුණ්ඩලීය අතිපට්ඨාන භාවිතා සතර අතිපට්ඨානය බහුලව භාවිතා කිරීමෙන් සත්බොජ්ජංග පූර්ණ වෙනවා. ඊළඟට මේ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති කොහොමද කියලා මෙතෙන්දි තවත් විග්‍රහයක් කියලා තියෙනවා. සුචරිතානි තින්න තීනි ඕ තුන් ආකාර වූ සුචරිතානි. කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය වඩාවර්ධනය කර ගැනීමේ. දැන් මෙතන අර කියපු ආනපාන පබ්බේ මේ සියලුම දේවල්ට වෙනස් ආකාරයට තව පැත්තකට ගිහිල්ලා තියෙනවා. ත්‍රිවිධ සුචරිතය පූර්ණ කර ගැනීමෙන් චත්තාරෝපාන. ඊට පස්සේ මෙතන නැවත මේ ත්‍රිවිධ සුචරිතය පූර්ණ කරගන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවරය. දැන් ආයසරයක් අර ඉන්ද්‍රිය සංවරය තමයි අර කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා, ඉන්ද්‍රිය සුත්තද්වාරෝ, ආහාරේ මතඤ්ඤුතෝ. මේ නැවත සතර සංවර සීලය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. අන්තිමට කොහොමhari මේකේ අවධාන වශයෙන් මේ ආනපාන පබ්බේ සම්පූර්ණ කර ගැනීමෙනුයි මේක වෙන්නේ කියන එක ඊගාව පිටේ පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා කොහෙන් ආවත් මේ සියලුම සූත්‍රවල එන්නේ මේ මූලික වශයෙන්ම මේ තමන්ගේ ක්‍රියාකලාපය වර්තමාන මොහොතේ කරන කියන හිතන දේ තුන් ආකාරයකින් හෝ මොන ආකාරයකින් හෝ සංවර කරගන්න ඕන, ශික්ෂණය කරගන්න ඕන. අර ආනාපාන සති මේ විග්‍රහ කරපු ආකාරයට පජානාති සික්කති විහෙරති, ඒ වගේම පච්චවෙක්කති සම්පජානකාරී හෝති ඔය කරුණු හතර තමයි අවසාන වශයෙන් කරගත යුත්තේ. ඔය ද්විතීයික භික්ඛු සූත්‍රයේ මේක මේ කතාව තියෙන්නේ. ඊළඟට මේක නැවත විග්‍රහ කරන්න බුදුහාමුදුරුව මේ පිටු 45 කායගත සති සූත්‍රය විග්‍රහ කළ දිනවා. දැන් කවුරුනක් දන්නවා කායගත සති සූත්‍රය කියලා සූත්‍රයකුත් මජ්ක්‍ධිම නිකායේ පැහැදිලිව පිළිසිරුව බොහොම දිග සූත්‍රයක් තියෙනවා. මේකේ මේ සියලුම දේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තිබිච්ච පබ්බ අර කාය කායන වසනාවට අයිති පබ්බ 14 පැහැදිලිව පිළිසිදුව මේ 40 වන පිටේ අංක 2 යටතේ තියෙන්නේ. කෙලින්ම ආනපාන පබ්බය සෝ සතෝව අස්සසති සතෝව පස්සසති, ඊට පස්සේ දීගං ආස්සසන්තෝ දීගං ආපස්සසන්තෝ රසං ආස්සසන්තෝ පස්සසන්තෝ, මෙහෙම මේ ආනපාන පබ්බය පළමු කොටම විග්‍රහ කළා. ඊට පස්සේ පුණ්‍ය පරම්පික වේ කියලා ඉරියාපත පබ්බය විග්‍රහ කරලා තියෙනවා. දිගටම ඉරියාපත පබ්බය. ඊට පස්සේ 47 වෙනි පුතේ පුණ්‍ය පරම් කියලා අලුතෙන් වචනයක් දාලා පුණ්‍ය පරම් කියන්නේ නැවතත් කියමි, එහෙම නැත්නම් තවත් එකක් කියමි කියන එක. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බය විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ අර පටිකූල මනසිකාර පබ්බය ආයි පුණ්‍ය පරම් කියලා විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ධාතු මනසිකාර පබ්බය මේ නැවතත් 49 වෙනි පිටේ පුණ්‍ය පරම් භික්කවේ භික්ඛු විමමේවේ කායං යථාටිතං යථාපණිතං දාස්සෝ පච්ච වෙක්කති. අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන එක අකුරක්වත් වෙනස් නැහැ මේකෙත් මේ කායගත සති සූත්‍රයේ. හොඳට බලන්න මේකේ අර වෙනම මේ එකක් හැටියට නෙමෙයි මේක තියෙන්නේ. ඒ සියලුම කරුණු ඒ ඊට පස්සේ නවසීවතික පබ්බය තියෙනවා. නවසීවතික පබ්බය ඔය පිටු 50-51 මෙහෙම දේශනා කරලා තියෙනවා. මේක මේ කායගත සති සූත්‍රයේ වෙන අලුත් එකක් එහෙම නෙමෙයි තියෙන්නේ. අරකේ තියෙන දෙයමයි මේකේ දේශනා කරලා තියෙන්නේ. මේ දිගින් දිගටම මේක දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ කායගත සති සූත්‍රයේ නැවත මේ කරුණු ඔක්කොම දේශනා කළා. 60 වෙනි පිටේ තියෙනවා 584 599 ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ පඤ්ඤා පටිලාභාය සම්මත්තති, පඤ්ඤා බුද්ධියා සම්මත්තති, පඤ්ඤා වේපුල්ලාය සම්මත්තති, මහා පඤ්ඤාය සම්මත්තති, පුතු පඤ්ඤාය සම්මත්තති, විපුල පඤ්ඤාය සම්මත්තති, ගම්මීර පඤ්ඤාය සම්මත්තති, අසාමන්ත පඤ්ඤාය සම්මත්තති, අසමන්ත පඤ්ඤාය සම්මත්තති සම්මත්තති, බූරි පඤ්ඤාතාය සම්මත්තති, පඤ්ඤා බහුල්ලාය සම්මත්තති, සීස පඤ්ඤාය සම්මත්තති, ලහු පඤ්ඤාය. මෙහෙම මේ දිගටම මේ නිවනට උපකාර වන ප්‍රඥාව මතුවෙන හැටි නිබ්බේධික පඤ්ඤාව දක්වා, නිබ්බේධික කියන්නේ නිබ්බිදා වෙන හැටි, එහෙම නැත්නම් නොබැඳී ඉන්න හැටි, උපේක්ඛා සිතක් ඇති වෙන හැටි, මේ බැඳීමෙන් මිදී නිදහස් වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ කායගත සූත්‍රය මේ ආකාරයට මේ විග්‍රහ කරලා තියෙන්නේ. අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේම මේ අඩු කොටසක් හැටියට, එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේ කාය කායනුපස්සනාවේ කොටසක් විතරක් විග්‍රහ කළා. ඒක තව විග්‍රහයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ වගේම දැන් තව ත්‍රිපිටකේ සූත්‍ර ගණනාවකම මේ කායගත සති සූත්‍රය, ආනාපාන සති සූත්‍රය ගත්තා, රාහුලෝවාද සූත්‍ර දෙකක් හෝ තුනක් තියෙනවා. ඒ සියලුම සූත්‍රවලත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳව ඒක ධර්මය හැටියට, එකම ධර්මය හැටියට නිසා ලොකු වශයෙන් දීර්ඝ වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. තවත් හුඟාත් තැන්වල භාවනාව විග්‍රහ කරපු හැම තැනකම මේක මේ එකම ධර්මයේ ඒක ධර්මය හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගත යුතුයි. මේ ආනාපාන පබ්බේ තමා ඇත්ත වශයෙන්ම පළමු කොටම ආනාපාන සති සමාධි පරිපූර්ණති කියන එක තමා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති වෙන්නේ. එම ආනාපාන පබ්බේ හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ උලන් ඇදීම පිටිපිටින්ම වගේ බඩ පිම්බීම ඇතිවීමට හෝ ඒ කසින භාවනාවකට අදාළව තේරුම් ගත්තොත් මේ ආනපාන කළ යුතු දේ පැහැදිලිව තේරුම් නොගැනීම නිසා පුද්ගලයෙකුට මේ සතර අටිපට්ඨානය සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා සෑම කෙනෙක්ම අවධාරණයෙන් තේරුම් ගන්න ඕන මේ ආනපාන පබ්බේ කියන්නේ මේ කාය කානුපස්සනාව කියන්නේ මේ ක්‍රියාවේ වේගය වර්තමාන මොහොත තුල අලුතෙන් හැම පුතග්ජන පුද්ගලයේ තුලම අලුතෙන් උපදිනවා. ඒ අලුතෙන් උපදුන වේගය වේගයෙන් ගෙවිලා යනවා. හැබැයි ඒ වේගය ගෙවිලා යන්න ඉස්සෙල්ලා නැවත අර ක්‍රියාවේ වේගය අලුතෙන් උපදවා ගැනීම නිසා මේ පැවැත්ම මේ බැම්මිතුන දිගින් දිගටම සකස් කරගෙන මේ සංකාරයට ඇඳිලා බැඳිලා සම්බන්ධ වෙලා බද්ධ වෙලා මේ ගමන මේ සංසාර ගමන යන. එනිසා මේ සංසාර ගමන කියන්නේ වෙන කවුරුවත් කරලා දෙන දෙයක් නෙමේ, තමන්ගෙම මේ වර්තමාන මොහොත තුල තමන්ම කරන කියන හිතන දේවල් නිසා වැරදි ආකාරයෙන් කටයුතු කරන නිසා ඒ වැරද්ද හිතට එනකොටම ප්‍රහාණය නොකරන නිසා ඒක තේරුම් අරගෙන ඒකෙන් ඉවත් නොවන නිසා ඒ වේගය ඒ වේදනාව ඒ ආවේගය ඒ චිත්ත වේගය ඒ විඥාන ශක්තිය ඒ සමුදය අලුතෙන් බිහිවේ, සම්බන්ධතාවය අලුතෙන් උපදලා. ඒකයි මේ සංසාර ගමන දිගින් දිගටම යම් කිසි පුද්ගලයෙක් යන්නේ ගෙනියන්නේ හදාගන්න. ඒක නිසා තමන් හදාගන්නා වේගයක් තමන්ගේ දුකට හේතු වෙන බව තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්තාම ඕනම කෙනෙකුට පුළුවන් අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ හෝ ඔය ඕනෑම සූත්‍ර ධර්මයක හෝ එකම දෙයි කියලා තියෙන්නේ, එකම කරුණයි කියලා තියෙන්නේ. නමුත් වෙන වෙන වචන වලින් වෙන වෙන තැන් වල බුදුහාමුදුරුව බොහොම පිළිසිදුව පැහැදිලිව විවිධ ආකාරයෙන් මේක විවිධ පුද්ගලයන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. අර බාහ්‍ය දාරුණීය තුමාණ කිව්වේ ඕකම තමයි අර දිත්තේව දිත්ත මත්තම් භවිෂති. නමුත් ඒක බොහොම ප්‍රඥාවන්තයෙකුට අර උද්ගටිතඤ්ඤ පුද්ගලයෙකුට ඒක කියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි මුතුනි මේක හරියට තේරුම් ගන්න ඕන. මේ තමන් වර්තමාන මොහොත තුල තමන්ගේ හිතට අරමුණ වන අරමුණ නිසයි ඔය ක්‍රියාවේ වේගය උපදින්නේ. ඒ ක්‍රියාවේ වේගය තමන්ටයි තේරෙන්නේ. ඒ ක්‍රියාවේ වේගය තමන්ටයි පාලනය කරලා ඒ වේගය වේදනාව අලුතෙන් උපදවන්නේ නැතුව නිදහස් වෙලා ඒක ප්‍රහාණය කළා. අර පහය කියලා කිව්වේ ප්‍රහාණය ඉවත් කළා, අත් කළා. ඒ වේගයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි ආනාපාන සති සමාධියේ පිටා ක්‍රියා කිරීම කියන්නේ. ඒකට දැනගත යුතු දේ තමයි පජානාති සික්කති විහෙරති පච්චවෙක්කති සම්පජානකාරී වූති. මේ කරුණු ටික තේරුම් නොගෙන කිසිසේත්ම මේ භාවනාවක් කරන එකේ තේරුමක් නැහැ. මේ කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර වන භාවනාව බුද්ධ භාවනාව මේක කියලා තේරුම් ගන්න ඕනේ. එමුනම් දැන් ඒ මේ භාවනාවට සටහනේ මේ ආකාරයට මේ කායගත සතිය සතර අටිපට්ඨාන සූත්‍රයේ කියපු දේවල් අවසානයි. තව ධර්ම දේශනා හතරක් විතර හිට දෙකකුත් අනිදා දෙකකුත් කරන්න තියෙනවා. ඒවත් මේ පොතේ තියෙන සත්තරාණ සූත්‍රය අක්කන සූත්‍රය අනුගම්ම සූත්‍ර දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරම විශේෂ කිසිමක් ආවා මේ අර අපේ මහියංගනේ මෑණියෝ මොකද්ද සංඝ බේද සූත්‍රයේ මේ ත්‍රිපිටකයේ තියෙන එකේ ඔටෝකොපියක් ගහගෙන ආවා. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ දශක නිපාතේ 10.14 ඒ අංක වශයෙන් 10 වෙනි නිකායේ අංග 10කින් කරුණු 10කින් සම්බන්ධ වූ අංගුත්තර නිකායේ 1.4 කියන එකේ සූත්‍ර ධර්ම පහක් තියෙනවා. සංඝ බේද සූත්‍ර 1.45.7 ඊළඟට තව සූත්‍රයක් තියෙනවා. මේක ඒකම ඒ අංගුත්තර නිකායම 9 වෙනි සූත්‍රය ඇටියෙද තියෙනවා. පඨම ආනන්ද සුත්තම්. මේ පඨම ආනන්ද සුත්තම් කියන එක අර සංඝ බේද සූත්‍රයමයි. නමුත් මේ විස්තර සහිතව තියෙනවා. ඒ නිසා ඒ පඨම ආනන්ද සූත්‍රය ඒක අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ එහෙම නැත්නම් දශක නිපාතයේ තියෙන කරුණු අංග 10ක් අදාළ ඒවා කරුණු 10ක් අදාළ දේවල් දශක නිපාතයේ තියෙන්නේ. මේක කියලා තියෙනවා. දැන් මේ ඒ කාලේ වෙනකොට කොමාරි භික්ෂුන් බොහොම වාසය කළා. මේ රාග භව ද්වේෂ භව මෝහ භව ක්ෂය කරන්නට කපා දාන්නට අප කැප වෙලා කටයුතු කරපු අය භික්ෂු උපාසක උපාසිකා මහණමෙහෙණ සිව්වනක් පිළිසම නොයෙකුත් අය ඇවිල්ලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේගෙන් මොකද්ද මේ සංඝ බේදය, මොකද්ද මේ සංඝ බේදය. එතකොට බුදුහාමුදුරුවෝ මේ බොහොම භික්ෂුන්ට මේක විග්‍රහ කළා. ඒ විග්‍රහ කරලා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට මේක අහන්නට ලැබුණා. මේ මෙහෙම සූත්‍රයක් දේශනා කරලා කියලා. එනිසා ආනන්ද හාමුදුරුව ඇවිල්ලා ඇහුවා, අතකෝ ආයස්මා ආනන්දු යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ තදවෝච. ආනන්ද හාමුදුරුව එකත් පසු හිටලා භාග්‍යවතුන් වහන්සේට නිවි නිදහස් අවස්ථාවක් බලලා මෙන්න මෙහෙම අහන සංඝබේදෝ සංඝබේදෝතු පන්තේ උච්චති. සංඝබේදෝ සංඝබේදෝති පන්ත බන්තේ උච්චති. කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ භින්නෝ සංඝෝ බේදෝ හෝති. භාග්‍යවතුන් වහන්සේ මේ හැමතැනම නොයෙකුත් අය කතා කරනවා සංඝබේදෝ සංඝබේදෝති පන්තේ උච්චති. අවින කය කතා කරනවා සාකච්ඡා කරනවා. කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ භින්නෝ සංගෝ බේදෝ හෝති. මොකද්ද මේ සංඝ බේදය, මොකද්ද මේ සංඝ භින්න කරන බේද? භින්න කියන්නේ මේ දෙකම එකයි. සංඝෝ භින්නෝ සංඝෝ බේදෝ මේ දෙකම එකයි. ඒගම බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා ඉදානන්ද වික්ඛු කරුණ 10 බුදුහාමුදුරුව කෙලින්ම බොහොම කෙටියෙන්ම කියනවා. කරුණ 10යි කියන්නේ ඉදානන්ද වික්ඛු අදම්මං ධම්මෝති දීපෙන්ති. අදම්මං ධම්මෝති දීපෙන් ධම්මං අදම්මෝති දීපෙන් දෙකයි. ධම්මෝ අදම්මෝ අදම්මෝ ධම්මෝති දීපෙන්ති. අධර්මෙ ධර්මයේ ලෙස ප්‍රකාශ කරන මම මේ විග්‍රහ කරනවා. මේ දීපෙන්ති කියන වචනේ එක ටිකක් ගැඹුරු වචනයක්. මේ දහබලෙම දීපෙන්ති කියන වචනේ භාවිතා කරලා කියනවා. ඉදානන්ද වික්ඛු අදම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති. විනය අවිනය කරලා දේශනා කරනවා. අවිනය විනය ලෙස දේශනා කරනවා. අභාසිතං අලපිතං තථාගතේන තථාගතයන් වහන්සේ අභාවිතං අභාසිතං අලපිතං බුදුහාමුදුරුවෝ දේශනා කළ නොකළ විග්‍රහ නොකළ දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේ හැටියට තථාගතේන භාවිතං ලපිතං තථාගතේ නෝති දීපෙන්ති. ඒ වගේම භාවිතං ලපිතං තථාගතේන භාග්‍යවතුන් වහන්සේ භාවිතා කළ දේශනා කර විග්‍රහ කරපු දේ අභාසිතං අලපිතං තථාගත හේනියකි දීපෙන් තථාගතයන් වහන්සේ දේශනා කරපු විග්‍රහ කරපු දේ එහෙම විග්‍රහ නොකළයි කියනවා විග්‍රහ කරපු දේ වැරදි දේ විග්‍රහ කළයි කියලා කියනවා ඒක තමයි මේ 6 වෙනි කාරණා 5 වෙනි 6 වෙනි ඊට පස්සේ 7 8 අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති මේ ආචින්න දේශනා අනාචින්න දේශනා යටියට දේශනා කරනවා අනාචින්නම් තථාගතේන අනාචින්නම් ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති ඊට පස්සේ ඊගාවෙක අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝ තිති භාග්‍යවතුන් වහන්සේ පණවවදාල යම් යම් දේවල් එහෙම පැනෙන්නේ නැහැ කියලා විනයව පාවිච්චි කරනවා ඒ නොපැන වූ දේවල් පැන වූ දේවල් හැටියට විග්‍රහ කරනවා ඒ මේ කියන කරුණු 10 ඒ ඉමේ දසහි වත්තුයි මේ කියන 10 දසහි වත්තුයි අවකස්සන්ති වරකස්සන්ති ආවේනි කම්මානි කරොන්ති ආවේනි පාති මොක්කං උද්දිස්සන්ති එත්තාවතාකෝ ආනන්ද සංගෝ බින්නෝ බේදෝ පෝතිති එතකොට මෙන්න මේ කරුණු 10 තමයි මේ ආනන්දරිය පාප කර්මයක් වූ සංග බේදය හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව ඉතාම කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ මේ දීපෙන්ති කියන වචනේ තේරුම පණ පිහිටවලා මෙන්න මේකම හරි කියලා දැන් ඔය අද කියන්නේ දැන් මේක මේ ආචික්කනා දේශනා අනාචික්කනා දේශනා කිරීමට මම උදාහරණ එකක් දෙකක් ඔන්නම් කියන්න දැන් අනිච්ච දුක්ඛ අනාත්ම කියන බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතේ එන වචන තුන අනිච්ච දුක්ඛ අනාත්ම යම් කිසි කෙනෙක් පොතක ලියනවා නම් මිනිසුන්ට කියනවා නම් ධර්ම දේශනාවලදී භාවනා මධ්‍යස්ථානවලදී මිනිසුන්ට මේක මේ මෙන්න මේකමයි හරි මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේක පණ පිහිටවල කියන මේකමයි හරි කියලා මේක තමයි දීපෙන්ති දීපෙන්ති කියන්නේ මේක පණ පිහිටවල මේ වැරදි දේ හරි කියලා හරි දේ වැරදි දේ කියලා කියලා දෙන එක දැන් පොඩි ළමයින්ට පොඩි කාලේ මේක පොල් පිටුවෙන් වල වැරදියට උගන්නන එක මේකත් මේ කියන දීපෙන්ති කියන වචනේ අදාළයි දීපෙන්ති කියන්නේ තව කෙනෙක් අතරමං කරන විදිහට මම්මුලා කරන විදිහට තව කෙනෙක්ගේ හිත වෙනස් කරන විදිහට අර බ්‍රේන් වොච් එකක් කරන විදිහට යම් කෙනෙක් පණ පිහිටවල පණ ගන්නවල වැරදි දේ හරි ලෙසත් හරි දේ වැරදි ලෙසත් පියාදීම තමයි මේ වෙන භාෂාවල වචනකින් හෝ වෙන ආකාරයකින් හෝ දැන් ඔය මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එක මධ්‍යම ප්‍රතිපදාව කිව්වොත් අර ආචික්කනා දේශනා අනාචික්කනාව ඒක කියපු හැටිය ඉවරයි අර භවෝ භවං සම්භවං කියන එක භවය කියලා කියපු හැටිය ලියපු හැටිය ධර්මය විකෘති වුණා විකෘති කළා මිනිහෙකු තේරුම් ගන්න බැරි විදිහට ඒ අනුව එහෙම මේ ධර්ම ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති විනය අවිනයෝති දීපෙන්ති අවිනයෝ විනයෝති දීපෙන්ති ඒ වගේම වැදගත්ම එක තමයි තථාගතේන භාසිතං ලපිතං තථාගත මේ බුද්ධ වචනය බුද්ධ ලපිතේ කිව්වේ බුදුහාමුදුරුවෝ තමන්ගේ බුදුමයෙන් දේශනා කරපු දේ මේක බුදුහාමුදුරුවෝ මෙහෙම නෙමෙයි කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම මාගදී භාගාර ඒක දැන් වැරදි විදියට බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා නමුත් දැන් මැදමාවතු කියලා මැදුම් පිළිවෙත කියලා මිඩල් පාත් කියලා වැරදියට කියනවා මේක සම්පූර්ණයෙන්ම වැරදි සංඝ බේදය වන ආනන්දරි පාප කර්මයක් වෙන තවත් කෙනෙකු නොමඟ යවන තමත් කෙනෙකුට අතරමං කරන තවත් කෙනෙකු මංමුලා කරන දෙයක්. එනිසා තමයි සංඝෝ භින්නෝ සංඝෝ ભેදෝ කියන தத்துவයට පත් වෙනවා. ඒ කියන්නේ නිවන් මා තියෙන මේ සංසාර සම්බන්ධය ගහලා ඉවත් කළා අස් කරන්නට බුදුහාමුදුරුව දේශනා කරපු දේ තමයි මේ ධර්මය. ඒ ධර්මය විකෘති කිරීමෙන් වෙනස් කිරීමෙන් අධර්මයක් බවට පත් වීමෙන් මේ බුද්ධ ලපිතේ වාසිතේ වෙනස් කිරීමෙන් ඒ බුද්ධයාගේ නිවන වැහෙනවා. ඒකයි සංඝෝ භින්නෝ. ඒක නිසා මේක සංඝ බේදය කියන්නේ මේ ආමුදුව දෙන්නමක් හෝ පුද්ගලයෝ දෙනමක් දෙගොල්ලක් හෝ තරහ කිරීමක් නෙමේ. මේ උතුම් ධර්මය මේ සංඝ කියන தத்துவයට කෙනෙකුට පත් වෙන්න තියෙන මේ සංසාර සම්බන්ධයේ ගහලා බිඳලා දාන්නට උපකාර වන ධර්මය විකෘති කිරීම, වෙනස් කිරීම, විනාශ කිරීම, ඒ වාසිතේ ලපිතේ විනාකාරයකට පරිවර්තනය කිරීම, වෙනස් කිරීම, විග්‍රහ කිරීම, දේශනා කිරීම තමයි දීපෙන් තියෙන. ඒ අනුව ආනන්ත විපාප කර්මයක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම තමන්ට අපාගත වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒක කරන්න කියන්නේ දැඩි මානයක් සහිතව ඇතුව. මම හරියටම දන්නවා මේක විතරයි හරි මේකමයි හරි කියලා ඔය බොහෝ දේශකයෝ මේ වැරදි දේ කීම තමයි දීපෙන් තිබුණේ. ඒ නිසා පණ පිටවල මේක කියනවා. මෙන්න මේකමයි හරි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මමයි හරි කියලා පණ පිටවල කියනවාට කියනවා දීපෙන්. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එක මැදපාවත මැදුම් පිළිවෙත කියලා එකක් තියෙනවා. මේකමයි හරි කියලා පණ පිටවල මිනිසුන්ව නොමග යවන එකට කියනවා දීපෙන්ති කියලා. ඉතින් ඒක නිසා මේක මේ සංඝ බේදෝ කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේ ධර්මය නිවන් දකින උතුම් පිරිසිදු සරල පවිත්‍ර ධර්මය විකෘති කිරීම, වෙනස් කිරීම, වෙනස් කරලා තවත් කෙනෙකුට කියලා හේතු ගන්නලා පණ පිහිටෝල කිව්වොත් ඒක අර කියන දීපෙන්ති කියන වචනේ විග්‍රහය වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ බොහොම පරිස්සම් වෙන්න ඕන. මේක ආනන්තරිය පාප කර්මය. අතරක් නැතුවම ඵල විපාක දෙන සතර අපාගත වෙන්නට හේතු වෙන පාප කර්මයක් මේ අද සියලුම මහාන වෙච්ච නිවන් දකින්නට මහාන වෙච්ච බොහොම පුතග්ජන මේ ශ්‍රමණයන් වහන්සේලා මහාන අය මේක කරගන්න. අද අම්මා තාත්තා මරන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ නැහැ, දේවලන් අරහතුන් වහන්සේලා මරන්න බෑ. නමුත් සංඝ බේදය කියන ආනන්තරි පාප කර්මය හැමදේම කරගන්න. ඒක හොඳට තේරුම් ගත යුතුයි. අපි මේක පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා දේශනා කරලා පෙන්වලා දෙන්න ඕන ඒ අයගේ යහපත සඳහා. ඒ අයට මෙතෙක් කල් මේක නොදැන තේරුම් නොගෙන මේ සංඝ බේදය කරගෙන තියෙන මේ උතුම් බුද්ධ ධර්මය වචනයක් හරි වෙනස් කරලා කිව්වොත් අර ආචින්න දේශනා අනාචින්න දේශනාවක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව ආචික්කනා දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානි කම්ම. උත්තානි කම්මන් කියුවේ අනුත්තර වූ නිවන සඳහාමයි. මේක බුදුහාමුදුරුවෝ මේ ආචික්කනා දේශනාව දේශනා කළේ. ඒ දේශනාවේ වචනයක් වෙනස් කළොත් ඔය අනිත්‍ය දුක්ඛ අනත්ත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හෝ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එක මැදුම් පිළිවෙත කියලා හෝ තව හුඟක් වචන තියෙනවා භව භවය කියලා හෝ කිව්වොත් ඒක අර ධර්මය අධර්මය කිරීමක් වෙනවා, අධර්මය ධර්මය කිරීමක් වෙනවා. තව හුඟක් දේවල් තියෙනවා. ඒ නිසා බොහෝම දේශකයන් වහන්සේලා අද වන විට ඔය ගුවන් විදුලි වල චැනල් වල බෞද්ධ චැනල් වගේ රූපවාහිනී වල රේඩියෝවල පංකල්වල බණ කියන බොහොම දෙනෙක් මේ ආනන්තරිය පාප කර්මය මේ සංඝ බේද පාප කර්මය කරගන්න බව හොඳට පේනවා. ඒ නිසා එයාට අනුකම්පාවෙන් මේක හරියට දැනගෙනම කරන්න ඕනේ වැඩක්. බොහොම මේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. ධර්මයේ ලියන එක, කියන එක, දේශනා කරන එක සියලුම දේ හරියටම හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ දැකගෙනම කරන්න ඕන දෙයක්. මේක දැකලා නැතුව දැනුමෙන් විතරක් මානෙන් පත්වීමෙන් කළොත් හතර අපායට යන එක නියත වශයෙන්ම සිදු වෙනවා. එනිසා මේක බොහොම භයානකම දෙයක් බව සියලුම අද මේ සම්මතයෙන් මහණ වෙලා ඉන්න අය බොහෝ විට ගියොත් ඉන්නවා, දෙගොල්ලම ඉන්නවා, ඔය විනය වර්ධන කාර්යොත් මේ වැඩේ කරනවා, ඒ වගේම ඔය ගුවන් විදුලිවල, රේඩියෝවල, පන්සල්වල සිය දහස් ගණන් මිනිස්සු රැස් කරලා මේ කියන ධර්මය අධර්මය කරලා දීපෙන්ති කරනවා. අධර්මය ධම්මෝති දීපෙන්ති. මේක වැරදි. මේකෙන් මුදවා ගන්න නම් අපි මේක පැහැදිලිව පිරිසිදුව මේක පෙන්වලා දෙන්න ඕන. මේකෙන් අනන්තරි පාප කර්මයක් වෙනවා. සතර අපායට යෑම නියතයි. අනන්තරි පාප කර්මයක් සිද්ධ කරගත්තොත් අතරක් නොනැතිවම ඵල විපාක දෙන පාප කර්මයක් බවට පත් වෙනවා. මේ උතුම් ධර්මය අනාගත පරම්පරාවට නිවන් දකින්නට තියෙන, මේ වර්තමාන ජීවත් වෙන මිනිසුන්ට නිවන් දකින්න තියෙන උතුම් ධර්මය වෙනස් කළා. මේ මිනිසුන්ගේ නිවන වැහුවොත් තමන්ගේ නිවන වැහෙනවා විතරක් නෙමෙයි, තමන්ට අපාය යන්නටත් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අහපු නිසා මේ දේශනාව කළේ. මේක ඕනම කෙනෙකුට හරියටම මේ අංගුත්තර නිකායේ 6 පොතේ දසක නිපාතේ තියෙන සූත්‍ර ධර්ම පහක් තියෙනවා. සංඝබේද සූත්‍ර, ඊට පස්සේ ද්විතීය ආනන්ද සූත්‍රය කියන සූත්‍රයකින් පැහැදිලිවම මේක ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. මහා ලොකු විස්තරයක් නැහැ, විනාඩි 5කින් ඕනම කෙනෙකුට කියව ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් විදියට මාර්ගදීපාසාවේ වචන බොහොම සරල විදියට විග්‍රහ කරනවා. දැන් මේක පරිවර්තනය කරලා තියෙනවා ත්‍රිපිටකේ. හැබැයි පරිවර්තනය කරලා තියෙන ටිකක් මේක වෙනස් ආකාරයකට. නමුත් මේක මේ කරුමෙට මේ කිසි කෙනෙක් ওই දේශකයෝ ওই ත්‍රිපිටකේ කියවන අය මෙතෙක් කල් මේ ආනන්තරිය පාප කර්මය පැහැදිලිව දක්ගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එකක් කරුමය. ඒ නිසා ඒ මිනිසුම ওই දේශනා කරන අය, ওই අනික් අය නොමග යව නැහැ. ওই භාවනා මධ්‍යස්ථානවල ඉන්න බොහෝම අය මේ පාප කර්මය කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන, වැරදියට උතුම් ධර්මය වැරදියට කිව්වොත් ඒක යම් ආකාරයක පාප කර්මයක් වන බව. හැබැයි ඕනම කෙනෙකුට මේ ආනන්තරිය පාප කර්මයක් කරගත්තත් ඒකෙනුත් යම් යම් ආකාරයකට සමාව ගන්නත් පුළුවන්කම් තියෙනවා. හැබැයි සමාව ගන්න බැරි වෙන්නේ මේ ආකාරයට ධර්මය අධර්මය කළා, අධර්මය ධර්මය කළා, තවත් මිනිහෙක්ව අතරමං කළොත්, මංමුලා කළොත් එතෙන්දි ඒකට ඵල විපාක ඉන්න වෙනවා කියන එක තමයි මේකේ අර්ථය. හරි. දැන් මෙහෙම දැන් මේ ධර්මය අධර්මය කරලා දේශනා කරලා පණ පිහිටවල යම් ආකාරයක අර දීපෙන්ති කියන වචනේ හුඟක් වැදගත් වචනේ. ඒකෙන් තව මිනිහෙක්ව අතරමං කරා කියන එක. අමාරුවේ වැම්මා කියන එක. පාර වැහුවා කියන එක. එහෙම කළා. තේරුණා? ඉතින් ඒක නිසා දැන් බොහෝ මිනිසුන්ට පොඩි කාලේ ওই පොඩි ආම්දුරුවන්ට ওই දහම් පාසල් වල මේක අර ගිහියොත් කරනවා පැවිද්දොත් කරනවා. දහම් පොත් ලියවීම තමයි ඇත්ත වශයෙන්ම ලොකුම විනාශය තමයි නොදැන හරියටියට අර්ථ ධර්ම නිරුක්ති නම් පරිසම්බිදා නැතුව දහම් පොත් ලියන. දැන් බලන්නකෝ විසුද්ධි මාර්ගයේ ලියපු හාමුදුරුවෝ ඒක නිසා බුද්ධ වර්ෂ 915 නිවෙයි. අදත් මිනිස්සු නොමග යන්නේ මොකක් නිසාද? විසුද්ධි මාර්ගය ගුරුකොට ගරුකොට කියපු නිසා. මේක පරම්පරා ගණනාවක් ඒ විසුද්ධි මාර්ගයේ ගුරුකොට ගරුකොට ඔය පටිච්ච සමුප්පාද විවරණ ලියපු ඔය භාවනා ක්‍රම ලියපු ඔක්කොම මහා සමනෝ ගරුති ඔක්කොම අර බුදුගුණ ආන්දුලගේ account එකටයි කොට ගත්තේ. ඒක වෙන එක. ඒක ඒක බේත් සීට්ටුව කියවීමනේ. ඒක වෙන වෙන්නත් නෑ. ඒක බේත් සීට්ටුව කියවීම. ඒක ඒක එහෙම වර්ධක් නෑ. ඒක දීපෙන් කි නෑ. තේරුණා? ඒක කරන්නේ මේ අර සද්ධර්ම පුල්ලරික සූත්‍රයේ කියපු දේ තමයි ඒක කරන්නේ. මේක හොඳට කියවන්න 10000ක් කියවන්න ලක්ෂවරක් කියවන්න දිව්‍ය ලෝකේ යනවා. අර සැප ලැබෙනවා මේ සැප ලැබෙනවා අරව මේවා. තේරුණාද? මිනිසුන් කෙරෙහි වැරදි බලාපොරොත්තුවක් ඇති කරනවා සංසාරෙ දික් කරලා. ඒ වගේ වැඩක් ඒකින් නෑ. හැබැයි ඒකත් ඔබට කොටනකට අයිති. සද්ධර්ම කුණ්ඩලික සූත්‍රයේ කියලා තියෙන බොහෝ දේවල් ඔය කියන සංඝ වේදයට අයිති.
අනිත්‍ය දුක්ඛානාත්ම කියලා අපි මෙච්චර කල් දැන් පොතපතේ තිබුණ නිසා භාවිත කරලා ඒක සම්පූර්ණ වැරදි.
ඔව්.
ඉතින් දැන් මේක මේ හැමෝම මෙච්චර කල් බෞද්ධ කියලා තියෙනවා. ඉතින් හැමෝම සංඝ බේදයට අවුලලා තියෙනවා.
අවුලලා තියෙනවා.
එතකොට මේ සංඝ බේදයෙන් දැන් දැනගත්තට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා.
තියෙනවා. දැන් උනත් අද උනත් දවස් 7ක් තුල මෙහෙම දැන වූ නොදැන වූ මේ ධර්මයේ මේක ඒකෙන කිව්වා ධර්මයට අපි අතින් යම් වරදක් තවත් කෙනෙකුට අපි මෙහෙම වැරදියි කියලා කියන ආර්ය මාර්ගයේ වහලා තියෙනවනම් කායේන වාචා චිත්තේන පමාදේන මායාකත අත්‍යං කමමේ ධම්ම මේක අපි මුළු හදවතින්ම අපි අතින් වරදක් වෙලා තියෙනවා නොදැන මේ වරදට අපිට සමහර ඒක කමාව කරගන්න ඒක ප්‍රශ්නය. හැබැයි ඒ මෙතෙක් කල් කියපු යම්නම් දේවල් වලින් තව එක්කෙනෙක් යම් ආකාරයක අතරමං වුණා නම් අපායට ගියා නම් වැරදි පාරට ගියා නම් ඒකට ඵල විපාක ලැබෙනවා. හැබැයි දැන් තමන් කරපු වරද තමන්ට තේරුම් අරගෙන ඒක තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය. සමුදය නිරෝධ කිරීම තමයි තමයි.
සමහරක් අය දැන් මේක දැනගෙන ඉවිලත් දැන් මේ දේශනාව අහලා සමහරක් කලාවට ඒක තවත් දිගට කරනවා නම්
ඒක වැරද්ද. එම්නම් අර ආචික්කනා දේශනාව අනාචික්කනා දේශනාවක් බවට පත් කරන බුද්ධ භාෂිතයේ ලපදී භගවතී සම්බුද්ධ අභාෂිතයේ අලපිතේ බවට පත් කරන වචනෙම්මයි කරන්නේ. දේශනාවෙන්මයි කරන්නේ. හැබැයි ලියවිල්ලේ පොතෙනුත් කරා. දැන් පොතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ලියපු හැටියේ මේ අත්ත අනත්ත සම්පූර්ණ වෙනවා. ඉතින් දැන් ඔය සියලුම මිනිස්සු හිතේ තියෙන්නේ දන්නේ අහලා තියෙන්නේ මැදුම් පිළිවෙත මැද මාවත මිදුල් පාත මේක වෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ ආනපාන පද්ධතිය. ඒක දැන් අපිට ආනපාන දෙකම සිද්ධ වෙනවා. දැන් තරහ අනිත්‍යානුපස්සී. තේරුණා? ඊට පස්සේ අසත් තියෙනවනේ. අසීදී අසත් තියෙනවනේ. ඒක ප්‍රහාණය කරලා ඊට පස්සේ මෛත්‍රිය අසකරනවා. හැම එකේම හැම සූත්‍රේම කායගත සූත්‍රේ මහා සතරාතිපට්ඨාන සූත්‍රේ ගිරිමානන්ද සූත්‍රේ ක්‍රෞදවාද සූත්‍රවල ආනාපාන සූත්‍රේ ඔක්කොගෙම තියෙනවා මේ හතර වැත්ත. මේ හතර වැත්තම ආනාපාන හතරක් තියෙනවා. පස්වාස කෙරෙස් වැරදි දේ ප්‍රහාණය කරන්න ඕන හරිදේ ඒ සූදන්ට ඇතුළට ගන්න එකයි. ඔව් ඒක තමයි මේ දෙකම දෙකේදීම ඔබ කරන්න තියෙන. නිත්‍ය අයින් වෙනකම් මේක අස්ස කරන්න. අනිත්‍ය අවබෝධ වෙනකම් මේක මෙනෙහි කරන්න. දැන් අපිට එකයි කියලා තියෙනවා. මොකද අනිත්‍ය අනුපස්සනා කළා මොකද කරන්නේ? නිත්‍ය හිතෙන් ඉවත් කරන්නේ. ඒ ද්වේතාවේ නැති හින්දා දෙන්නේ නැති හින්දා මේක මේ ඔය අහ ඔක තියෙනවා ද්වේතාවය. දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ අනිත්‍ය සංඥා විතරයි. සංඥාවේ අනිත්‍ය බලලා මොකද කරන්නේ? නිත්‍ය සංඥාව එකයි අහනපාර. එකයි අස්සපාර. දැන් දෙවතාව තේරුම් නොගෙන මේක නිකක් හංගලා තියෙන. තේරුණා? මේක අර ඒක නිකුයි නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තස ආයන් ධම්ම. මේක එක පාට බැලු බැලමට තේරුම් ගන්න බෑ. දෙවතාවේ නොදැන සේද්දබ්බා සේද්දබ්බා ධම්මපරියාය නොදැන කිසි කෙනෙකුට කරන්න බෑ. ඒකයි මේක තියෙන ගැඹුර. හැබැයි යන්තම් තේරුම් ගත්තට පස්සේ හරියටම මේක අවබෝධයි. දැන් බලන්නකෝ මෙතෙක් කල් අනිත්‍ය සංඥාව වඩවලයි කියන්නේ. මොකද ඒකෙන් කරගන්න ඕනේ කියලා දන්නේ නැහැ. සංඥාවේ අනිත්‍ය මෙනෙහි කළා සංඥාවේ නිත්‍ය බව පාන කරනවා, ප්‍රහාණ කරනවා, පස්ස කරනවා. විඥාන කියන්නේ ඒ මොහොතේ උපදිලා ඒ මොහොතේ ක්‍රියාත්මක මොකවන ශක්තිය, වේගය, ආවේගය. ගතිය කියන්නේ ඒ ගතිය, ඒ විඥානය ගතියක් හැටියට ඇතුළට ගත්තාම අරගෙන තැන්පත් කරගත්තාම ඒක ගති. රාග කියන්නේ මත් වෙන මේ රාගෙන් මත් වෙනවා. පියදේට ඇලීමෙන් මත් වෙනවා. ඒක විඥාන ශක්තියකින් තමයි ඒක වෙන්නේ. ඒ ගතිය ස්ථීර වෙලා ඇතුළට තැන්පත් වුණාම ඒක රාග ගතිය. ඒක අලුතෙන් උපදිනකොට රාග බව, රාග අනුස, තණ්හා අනුස. ඔව් ඒ ආශ්‍රය කළ යුතුයි ඒ පටිය නිසග වෙනතුරු. පටිය දැන් බැම්ම කැඩෙන තුරු කැපෙන තුරු දැන් දැන් පටි ඉච්ච වෙලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පටි ඉච්ච වෙලා. ඒ පටිය නිස්සග්ග වෙන තුරු කැපෙන තුරු කැඩෙන තුරු අස්සබස්ස දෙකම කරන්න. අස්සබස්ස දෙකම කරන්න. අස්ස කරන්න ඕනේ මොකද්ද? අර ද්වේෂ බම්මන මෙත්තානුස්සතිය අස්ස කරන්න ඕනේ. අර ද්වේෂය පස්ස කරන්න. ඒ දෙපැත්තම ඕකේ තියෙනවා.
අනිත්‍ය
දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා තියෙනවා. ඒක ආගමකට දහමකටයි
දෙකටම
අයිති නෑ. වැරදි පරිවර්තනය දෙකටම අයිති නෑ. ආගම ගන්න දහමට
අනියතතාවය
ඒක ධර්මතාවයක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මය. ඒක
අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දුකට හේතු වෙන්නේ නෑ. අනියතතාවය දුකට හේතු වෙන්නේ නෑ.
නෑ. ඒක සැපට හේතු වෙන්නේ නැහැ. සමාහට සැපට හේතුත් වෙනවා, දුකට හේතුත් වෙනවා. හතර පැත්තටම සැප දුක හේතුත් වෙනවා, හේතු වෙනවා දෙකම. දැන් අනියතතාව අපි ගමු නියතයි අනියතයි දෙපැත්තම ගන්න. හයට ඉරබැසීම නියතයි. අපි කොච්චර භාවනා කළත් මෙනෙහි කළත් අපිට හයට ඉරබැහිව නවත්තන්න පුළුවන්. හැබැයි අපේ හිතේ වැරදි අරමුණක් ආව ගමන්ම මේක ඉච්ච නිච්ච කරගෙන තියෙන බව තේරුම් ගත්තාම මේක අනිච්ච වෙන එක කියලා හිතෙන් ඒක මොහොතකින් දෙයකින් තුනකින් විනාඩියකින් අයින් කරන්න. ඒ වගේම දැන් මේ ඔළුව කැක්කුම දැන් නිත්‍ය වෙලා තියෙන එකද හරි අනිත්‍ය වෙලා අනිත්‍ය වෙන එක? ඒ නිත්‍ය අනිත්‍ය ගත්තොත් එමනම් ඒක සපක්. එනං අර කියපු ධර්මතාවයට විරුද්ධ අනිත්‍යානුපස්සීනේ නම් තියෙනවා. ඒ වගේ දේවල් ඕන තරම් කියන්න පුළුවන්. අපේ ගාව තුවාලයක් තියෙනවා. ඒක අනිත්‍යානුපස්සී කියන එක හරිද නැහැ? මේ වගේ මේ අනිපාර මේ වචන තුර අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුර ත්‍රිපිටකයේ තියෙන බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ ධර්මයේ තියෙන ඉතාම වැදගත්ම වැදගත් අනිවාර්යෙන් තේරුම් ගත යුතු වචන තුන. මේ වචන තුන විග්‍රහ කරන්න විතරක් බුදුහාමුදුරුවෝ තව සූත්‍ර ධර්ම ගණනාවක් දේශනා කරලා තියෙනවා. ඉච්ඡ 10ක් විග්‍රහ කරලා තියෙනවා. පටිච්ච අභිච්ච නිච්ච උද්දෛච්ච කුක්කුච්ච පාපිච්ච අත්තිච්ච මරිච්ච මහේච්ච ලාභිච්ච 10. ඒ 10ම කෙරේ. ඔකෙ මිදි නිදහස් වෙන අපිච්චතා. අපිච්ච මේ ඉච්ච කියන එක තමයි මේ හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම බුදුහාමුදුරුවෝ ඉච්ඡ කියන එක තව වචන දෙකකින් කිව්වා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. මොකක්ද ඉච්ඡ? පිය අප්පි. පිය අප්පි. පරිඥාත පරිඥා. දැන් හැම කෙනෙක්ම ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමති දෙයට නිප්‍රිය වෙන්නේ, ඇලෙන්නේ, අල්ලගන්නේ, අයිති කරගන්නේ, උපාදානය කරන්නේ, බැඳෙන්නේ, සම්බන්ධ ඇලින් ඔක්කොම ප්‍රිය. ඒක අන්තිය, වැරදි අන්තිය. අප්පිය ඒක අර පිය ඉච්ච ඒකත් ඉච්ච ඒක ගැටෙනවා. ඒක ඒකේ අනිත් පැත්ත දෙකම ප්‍රතිවලය එකයි. දෙකේ සංසාරයේ සමුදේ වී වෙන සම්බන්ධතාවය හොඳින් හෝ නරකින් ඇති වෙන මේ ඔක්කොම ඇති වෙන්නේ ඉච්ච නිසා. ඒකනි කිවි චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන. සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඥාන. ජිවහා පටිච්ච රස උපජ්ජති ජිවහා විඥාන. කාය පටිච්ච පොට්ටබ්බ උපජ්ජති කාය විඥාන. මනාච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඤ්ඤාණ. ඔච්චරයි තියෙන්නේ. ඔය හයම කාගාවද තියෙන්නේ? තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන නෙමෙයි මේ. දැන් මෙතන ඇහැ කන නාසය දිවකය මන නෙමෙයි මේ. ඉච්ඡයි මේකේ අදක. මේකේ අදගත් මොකද්ද? ඉච්ඡ. ඇහැ තීච්ඡ. ඇහැ තියෙන රූප බලන්න. ඇයි අර පටිච්ච උනේ? මත්වීම විඥාන ශක්තිය ආවේගය තමන්ගේ හිතට ආපු නිසා වැරදි විදියට.
ආයතන ධර්ම
ස්වභාවය ස්වභාවය නේද? ඒවා ස්වභාවයන් ඊළඟට මේවා අස්වභාවය. ආයතන අස්වභාවිකයි ඉන්ද්‍රිය ස්වභාවය.
ඔය ආයතන අස්වභාවය
ඉන්ද්‍රිය දැන් ඉන්ද්‍රිය ස්වභාවිකයි. ඉන්ද්‍රිය ස්වභාවිකයි ආයතන අස්වභාවය. ඒක
දැන්
මේ දැන් ස්වභාව ස්වභාවයට ඇලුම් කිරීමනේ වරද්ද වැරද්ද තියෙනවා. ඔව් දැන් අපි ස්වභාවය දන්නේ නැහැ. මේ පැවැත්ම පවත්වා ගන්න යන්නේ පුළුවන් වෙනවා ස්වභාවයේ තියෙනවා. අර අස්වභාවය නිසා අපි මේ පැවැත්ම දිගේ දිගටම රවුලා ගහ යන වේගයක් උපදවනවා. එතකොට මේ වේගය තිබුණේ නැත්නම් අපිට මේ භ්‍රමණය ඇති වෙනවද? නැහැ. ඒවනම් පැවැත්ම නැත්තම් ස්වභාවික ත්‍ත්වයේ පත්තුන ගමන්ම නවතින. අස්වභාවික ත්‍ත්වයේ තියෙනකම් පවතින. අස්වභාවික ත්‍ත්වයේ මොකද රාගය ද්වේෂය මෝහය මෝහය සහ අවිද්‍යාව. අවිද්‍යාව සහ තණ්හා. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. විනිවිද බලන්න බැ මේක ඇත්ත ඇටි හැටියට වේදිතබ්බෝ විඤ්ඤෝහිති නැති බව තමයි අවිද්‍යාව. මුවා වීම අර මලකඩ කඩන්න බැරි ගම මුවක් තියාගන්න බැරි ගම පණකවන්න බැරි ගම අර මෝහ මීත මෝහයෙන් ත්‍ත්වයට පත් කරගන්න බැහැ. ඒක
කුසලස්ස උපසම්පදා කරන්නේ.
ඔව්. මලකඩ කඩන්න ඕනේ. මේ මලකඩ නම් තියෙනවා. ඒකනි කිව්ව විරජන් මීතමලන්. මෝහ කියන්නේ මලකඩ ගන්න තට්ටුවක් දෙකක් තුනක් හැදී. ඒක
දැන් මේ සිතේ තියෙනනේ චෛතසික. චෛතසික කියන්නේ මලකඩ.
චෛතසික දැන් පුතග්ඥන බුද්ධලයාගේ චෛතසික අර ප්‍රිය දෙයට ඇලීම අප්‍රිය දෙයට ගැටීම දිගටම යන. ආරි බුද්ධලයාගේ චෛතසික ඒකට සම්පූර්ණ විරුද්ධ විදියට අර දිට්ඨිංච අනුපගම්ම සීල. දැන් ඒක දිට්ඨිය වෙනස්.
ඒ බුද්ධලයා චෛතසික
තියෙනවා. චෛතසික නේද අරහතුන් වහන්සේලා තියෙන බුදුහාමුදුරන්ටත් තියෙන. හැබැයි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ උපේකාදිත්‍ය වෙනසලා වෙනසල ඒවා චෛතසික නැති වෙන්නේ හිතවිලි නැති වෙන්නේ හිතවිලි තියෙනවා ක්‍රියාකාරකම් තියෙනවා ඈ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා මනස තියෙනවා ඔක්කොම තියෙනවා රහතුන් වහන්සේට බුදුහාම. හැබැයි වැරදි පැත්තට වැරදි වේගයක් යන්නේ වැරදියට වැඩ කරන්නේ.
ප්‍රබස්සර නිදන් දීපේ චිත්තං කියේට කොට මේ චිත්තචෛතසික දෙකටම නැතිනම් මේ සිතේ ප්‍රබස්සර බවද
හිතේ ප්‍රභාස්වර බව ඇති වුණාම රාගයෙන් තොරයි විජරාගී ද්වේෂයෙන් තොරයි විචිදේශී මෝහයෙන් තොරයි විදුමෝහි හැබැයි ජීවත් වෙනවා. ඇහ කන නාසය දිවකය හයම ඉන්ද්‍රියන් හැටියට පාවිච්චි කරන කිසි ප්‍රශ්නයක්
ස්වභාවික
ඒක ස්වභාවික එතන ස්වභාවික ඒ කියන්නේ මේ ඇහ අපිට ස්වභාවික විදියට පාවිච්චි කරන්න පුළුවන් අස්වභාවික විදියට. එතකොට අස්වභාවික නම් වෙන්නේ මොකද? රාගය ද්වේෂයෙන් මෝහයෙන්
හේතු
ඵලයක් හැදෙන හේතුවක් තියෙනවා ඵලයක් හැදෙන ඒක තමයි හේතු කිව්වේ හේතු.
අතන හේතුවක් හේතුවක් ඵලයක් නැහැ
දෙකම නැහැ. හේතුවක් නැති තැන ඒක නිවි හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා දුකිරු පටිච්ච වීමමයි. එහෙමනම් මේකේ මුල
අස්වාභාවිකයි.
දැන් පටිච්ච වෙන්නේ දැන් පටිච්ච වෙන්නේ තමයි අර ඉච්ඡේද පටිච්ච වෙන්නේ. දැන් ඕකනේ දැන් මම කියවන්නේ මේ ඉච්ඡ වටිච්ච වෙනවා කියන්නේ කැමැත්තට බැඳිනවා. දැන් කැමැත්තට බැඳිනවා කියපු එක දැන් අර ඔය මේ නොයෙකුත් ආන්දුරුව කියනවා මම මේ පටියක් දැන් පටි කතාවක් කියලා මේ බඳින ඉනේ බඳින පටියකට පටි කිව්වා. ඉනේ බඳින පටියකට කිව්වා කියලා මේ පටිච්ච කියන මේක බැඳීමක් තියෙන සම්බන්ධයක් තියෙන සංදිවීමක් තියෙන බද්ධ වීමක් තියෙන
සංවර්ත පරිවර්ත කියන්නේ උතේ මේ පටි බැඳීම සංවර්ත පරිවර්ත කියන්නේ
පරිවර්ත කියන්නේ ඒක පරිහරණය කිරීම ඒ පටිය බැඳගෙන හොඳට පරිහරණය පරිවර්ත කියන්නේ පටිය ගලවලා දාලා නිදාසිනුනේ පටි නිස්සක් පරිවර්ත කියන්නේ ඒ පටියෙන් බැඳිලා අපි ඔයේ හොඳට විනෝද වෙවි මත් වෙවි ඒව කර කර මේව කර කර ඉන්න එක පරිවර්ත එක ආවට දෙකම තියෙනවා එකවරම සිඳින්න ඕන දෙපාරක් බෑ එකවරම සිඳිනවා ඒක ගැන බය වෙන්නේ කරන්න ඕන මොකක්ද ඒක ගැන හිතන්නත් ඕනේ නැහැ ගැඹුරේ කරන්න ඕනේ දේ හරියට කරන්න ඕනේ මොකද වර්තමාන මොහොතේ වේගයක් ආවම ඒ වේගය පහය ය වේග අර හය ආකාරයේ රූපණ වේගය කායිකයන් වචනා කරලා අනුපස්සනා කියන වචනේ මෙතෙක් කල ඔය කිසිම දේශනා දේශකයන් වහන්සේ කෙනෙක් නිවැරදිව අර්ථ ධර්ම නිරුක්තියයිතම කිව්වේ නැහැ විග්‍රහ කළේ නැහැ පෙන්වුවේ නැහැ මොකද අනුපස්සනා කියන්නේ අලුතෙන් උපදින වේගය ප්‍රහාණය ඒක අර අර අනුපස්සී සූත්‍රයේ ධම්මානුපස්සී කායපස්සී සූත්‍රයේ පැහැදිලිව පහය කියන වචනේ තියෙනවා ප්‍රහාණය කරන්න පුළුවන් මොකද්ද අනු අලුතෙන් උපදින මේ වර්තමාන මොහොත තුළ හිතේ අලුතෙන් උපදින වේගය තමයි කායේ කාය අනුපස්සී කරන්න පුළුවන් දැන් පැයකට ඉස්සෙල්ලා ඉපදුණු වේගයක් දැන් බෑ පැයකට දැන් තව ඉදිරියට උපදින්න එන වේගෙකුත් බෑ කරන්න පුළුවන් එකම එක මේ වර්තමාන මොහොත
අනුපස්සනාව වැඩුවට දැන් අනුපස්සනාව වුණාට පස්සේ මනසේ නිශ්චල බවක් ඇති වෙනවා නිශ්චල කියන්නේ මේ තීසුදු බවක්
දැන් එහෙම මේ අලුතෙන් අනුසය උපදවන්න නැති වුණාම අනුපස්සනා කරගෙන යනකොට වේදනාව ඉබේම
පහ
වෙනවා චිත්තාවේගෙ ඉබේම පහ වෙනවා මේ හේතුඵල ධර්මයේ බහාගල බල අර පංචකාම නීවරණ ධර්ම පංචස්කන්ධ උපාදානේ අර කියන ගොජ්ජංග ධර්ම ඔක්කොම වැඩෙනවා ඒක වැඩෙනවා
පස්සේ
මනසේ පිරිසුදු බවක් ප්‍රසන්න බවක් පිරිසිදු බවක් ප්‍රලෝහස බවක් පිරිසිදු බවක් කෙලෙසුන් තොර බවක් ඇති වෙලා මනස ඊටාම පිරිසිදු වෙනවා ඔක්කොම ඕන එකක් දකින්න පුළුවන්
ඒක
සම්මාපත්තිය ක්‍රියාවේ වේගය සමතේනුත් තනුකර ගන්න පුළුවන්. දැන් ඔය කියන ධ්‍යානලාභින් අභිඥාලාභින් ක්‍රියාවේ වේගය తాවකාලිකව යටපත් කරලා තියෙනවා. తాවකාලිකව යටපත් කරලා තියෙනවා. හැබැයි කොයි වෙලාවෙ හරි මුල තියෙන හින්දා කොයි වෙලාවෙ කොහොම මතු වෙනවද කියලා කියන්න බෑ. ආයි ක්‍රියාවේ වේගය සාමුලෙන් උදුරලා දාන්න. කය කරලා නැහැ. කය කරලා නැහැ. ඒක යටමත් කරලා මිස කපල දාලා සිඳල දාලා කන්දණිය කරලා නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ මේ වේගය මේ අලුතෙන් උපදින වර්තමාන මොහොතේ අලුතෙන් උපදින වේගය සාමලින්ම නිබ්බිදා කියන ආකාරයට කපල නැහැ. පටි නිස්සග්ගා කියන ආකාරයට කපල ඉවත් අර අනාර්ය ධානවල තියෙන්නේ අභිඥාවල තියෙන්නේ తాවකාලිකව යටපත් කිරීම හැබැයි ඔය යටපත් කිරීමේදී අර හොඳ නරක දෙකම අයින් කරනවා ඒකයි ධර්ම උගම බයන්නේ හොඳේ වායේ එන්න බෑ
සම්මාපත්තියට පත්වන මනසේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන තත්ත්වයට ඇති වෙන්නේ එහෙම නැත්නම් මේ අවදි බවයි
සම්මාපත්තියට පත්වෙන සිතේ යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ග තන්නක්කය විරාග නිරෝධ නිබ්බාන එතෙන් තමයි
අවදි බවක්
නැහැ අවිදි බවක් නැහැ. ඒක තියෙන බොහොම බොහොම තැන්පත් වූ නිසල වූ හරියටම දකිනවා තමන්ගේ හිතට මේ බලවේගයක් වේගයක් වේදනාවක් එනවා. ඒකට හැදෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ උපේක්ෂා සිටින් ඒක ඉවසන විමසන ඒක මට පාත්තකනේ. ඒක නිබ්බාන. බැම්ම කැපෙන ගමන් ඒක නිබ්බාන.
ඒතොල් දැන් ඔය අනිමිත්ත භාවනාව කියලා සමහරක් පොත්පත්වල තියෙනවා.
අනිමිත්ත සම්මාපත්තියක් තියෙනවා. ඒක මේක හොඳට තේරුම් ගන්න ඕන රාග නිමිත්ත, ද්වේෂ නිමිත්ත, මෝහ නිමිත්ත පමණයි අනිමිත්ත. මේ මෛත්‍රී නිමිත්තක් ආව. ඒක ක්‍රියාත්. ඒක දැන් ධර්මයේ දේශනා කළ තව කෙනෙකුට උපකාරයක් උදව්වක් කරන්න මෛත්‍රී කරන්න කරුණා මුදිතා උපේක්ෂා දක්වන්න ඒව අයවුලු. ඒවා කරන්න.
මේ ධර්ම දේශනා කරන වෙලාවයි ධර්ම ශ්‍රවණය කරන වෙලාවයි ඇති වෙන්නේ ඒ අනිමිත්ත ස්වභාවය.
ඔය අනිමිත්ත ස්වභාවය අපනිහිත ස්වභාවය ශුන්‍යත ස්වභාවය. හැබැයි අනිමිත්ත අපනිහිත ශුන්‍යත තුනම රාගය ద్వේෂය මෝහය කියන කෙලෙස් වලින් තොර වෙන්න මිසක අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වලින් වෙන ඉවත් වීමක් නිදහස් වීමක් අයින් කිරීමක් නෙමෙයි. දැන් ඒකනේ හොඳට තේරුම් ගන්න ඕන මේ ආනපාන පබ්බේ තියෙන්නේ තරහ අයින් කර ගමන් මෛත්‍රිය ගන්න. රාගය අයින් කර ගමන් නෙකම් ගන්න. මෝහය මානිය අයින් කර ගමන් මේ නියතමානී බව ඇති වෙයි. මේක තියෙන්නේ නිරෝධ සමාපත්තිය නෙමෙයි වචන. වචනේ වැරදියටයි අද කියන්නේ. මොකද්ද නියම වචන? සංඥා වේදිත නිරෝධ සම්මා. දැන් සංඥාව තියෙනවා නිරෝධ කරන තියෙන්නේ මොකද්ද? වේගය වේදනාව. තේරුණාද? එතකොට තියෙන්නේ සංඥා වේදිත නිරෝධ. සංඥාව තියෙනවා හැබැයි වේගය වේදනාව ආවේගය ශක්තිය උපදවන්නේ ඒක වේදිත. මේක මිනිසු වර්ණවල වචනේ තේරුම ගන්න. හරියට වචනේ කියන්න ඕනේ සංඥා වේදිත නිරෝධ. සංඥා නිරෝධයත් නෙමෙයි වේදිත නිරෝධයත් නෙමෙයි නිරෝධ සමාපත්තියත් නෙමෙයි ඔක්කොම ගන්න. ඒක තමයි අර දම්මෝති අදම්මෝති දීපෙන් ඔකක් වෙන උතන යම් කෙනෙක් නිරෝධ සමාපත්තිය කියලා එක්ක සංඥා නිරෝධය කියලා අර ධර්මයේ අධර්මයේ ඒක නිසා හරියටම දැනගෙන මිසක් මේ කතාවල් මේ වචන පාවිච්චි කරන්න ඕනේ තියෙන්නේ ඔක තියෙන තැන චූල වේදල්ල සූත්‍රයේ මහ වේදල්ල සූත්‍රයේ තවත් උගතිත්‍රල් කියන සංඥා වේදිත නිරෝධ සම්මාපත්ත.
සංග වේද සූත්‍රයේ පොතකට පතකට ඇතුළත් කළා මේ දහම් පාහරක පිළිවෙනකවත් උගන්වන්න නැති තත්ත්වයක පස්සෙන්ද හේතු මොකක්ද?
ඒක මේ වික්ෂුන් දැන් තමන් වර්ධ කරගෙන යන බව දන්නවා. මේක පෙන්වන්න කැමතිුනේ නෑ. එතකොට තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ යැපීමට මේක ලොකු බාධාවක්. අනිත් පාර මේක හරියට ධර්මයේ මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේ වචන වල විතර සීමා වුණා. එහෙම නැත්නම් ගන්ධ ධූරයේ විතර සීමා වුණා. මේවා නිකන් ඔහේ කියවා කියන්නේ. ඒකයි මේවා අර්ථ ධර්ම නිරුක්ති කියන්න බැරි. දැන් නම් දැන් ඔය සූත්‍රයේ පරිවර්තනය කරපු ඔය හාමුදුරුවෝ ටික දැක්කේ නැද්ද? ඔය අමුතුනිකයි පරිවර්තනය කරලා තියෙනවනේ හම්. දැක්කේ නැද්ද මේ මේක මේකයි මේ සංග වේද.
එහෙනම් අර ඇයි අර පහත දැම්මේ මේ සංගය මේ මේ සකපන් දෙනමක් මේ වේදි කිරීමෙන් ඇති වෙන සංග වේදි කියලා දාන්න හේතු එහෙමයි.
ඒක ඉතින් කවුරු හරි මොකක් හරි නිසා ඒ වෙලාවට හිතුණා මේක දාන්න ඕනේ අපි මේකෙන් බේරෙන්න ඕනේ කියලා වැහුවා. මුචක් කියන්නේ පද පරමෙන් වැහුවා. ඒකත් නැවත සංග වේදි. එතන නැවත සංග වේදිය. ඇයිද අනාගත පරම්පරාවට මේක විවුර්ත වෙනවට බයයි.
ඊට පස්සේ ආ ප්‍රශ්න කරනවා නේද මේ නිවැරදි දහම මොකද්ද කියන්නේ?
ඔව්.
ඒක උත්තර දෙන්න බෑ.
ඒක බරදක් බව තේරෙනවා නම් නිවැරදි මොකද්ද කියලා තේරුම් ගන්න විග්‍රහ කරන්න විතර කරන්න බෑ. ඒකයි අනිපාර දීපෙන්ටි කියන වචනේ මේ පරිවර්තනයේ මුකම්ම දිනන. පරිවර්තනය කරලා.
මේක තාර්ථ ගන්න
නැති නිසා. දැන් ඔය අංගුත්තර නිකායේ මෙතන තියෙනවා. බලන්නකො අද අරගෙන එන්නේ. අර්ථ මොකක්ද ගන්න? දීපෙන්ටි කියන්නේ පනකෝ පන පිහිටවල අනික් පුද්ගලයෙකුට මේකමයි හරි කියලා ඒ පුද්ගලයාට මේ තහවුරු කරා. දැන් ඒකට සමාව ගන්න.
ඔව් වැරද්ද දැන් හදා ගන්නවා. ඒක දැන් පාට හරි අපි කියලා කියලා නම් ඊට කලින් එතකොට ඒ අය යන්නේ
ඒ අයට දැන් කොහොම හරි වැරද්ද හදා ගන්න පුළුවන් විදියට කියලා දෙන්න මෙතෙක් කල මම වැරදියටයි කිව්වේ දැන් මේක වැරදි නිවැරදි වෙන්න ඕනේ මෙහෙම. එතකොට හරි. නැති අයට ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කියන්න එපා. අද ඉඳන් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වොත් සංඝ වේදයකට වැටෙනවා. මජ්ක්‍ධිමා පටිපදාව කියන එක මැදමාවත මැදුම් පිළිවෙත මිඩල් පාත් කිව්වොත් සංඝ වේදයකට වැටෙනවා. ඒක තේරුම් ගන්න.
දැන් සනාර දුතාංග සැකලා මේ දුතාංගයන් පුරන්න නැතුව නිවන් දකින්න බෑ කියලා ඔය සමහර මේ යෝගාශ්‍රම වල තියෙනවා.
එහෙනම් කොහෙද තියෙන්නේ දැන් මහා රත්නාවත පිටාන එහෙනම් තියෙන්නේ බෑ. එන ඒකායන මාර්ගයේ තියෙන්න බෑ.
දැන් දුතාංග මේ විදිහට දාලා දුතාංග රකින්න ඕන නැත්නම් නිවන අවබෝධ වෙන්නේ නැහැ
කියන එක එක මිනිස්සු එකත් සංඝ වේදයකට වැටෙනවා බැලුවාම එහෙමනම් මහා සතර ආදිපට්ඨාන සූත්‍රයේ කොතැනකවත් ධානි කියන වචනේ කොහෙවත් තියෙනවද?
ධානි දුතාංගය වෙනස් නේ?
ඔව් දුතාංග සහ ධානි ටිකක් එකට යන දෙකක්. දුතාංග රකිලා ධානි ලැබලා මේ කයට දුක් දීලා කය තවල අර දැන් තියන්නේ මොකද්ද මෙතන තියෙන්නේ ආතාපි සම්ප්‍රජානකෝ ආකාරව සතිම දැන් මෙතන තිබුණනේ අර වචනයක් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ සූත්‍රය තිබ්බා ආතාපි සම්ප්‍රජානෝ සතිමා විනීජිදු ආතාපි කියන්නේ මේ තවලා දවලා කය තවලා දවලා නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. ඒ කාලේ නිවන් දකින්න හෝ මේ බ්‍රහ්මත්වයටපත් වෙන්න හෝ පුළුවන් කියලා ක්‍රමයක් ඒ කාලේ උපනිෂද් ධර්මයේ තිබුණා. කය දැන් බමුණු හිතාගත්ත ගඟේ 14ක් දවසට නැවුවාම මේ පාපය හොදලා යනවා. ඒ අනුව මේ බ්‍රහ්මත්වයට යන්න පුළුවන්. අන්න ඒක ඔය කියපු දුතාංගය. ඒ වගේ තව නොයෙකුත් තනි කකුලෙන් ඉන්නවා, ඔය හිටගෙන ඉන්නවා, අර රුවන්වැලි මහතාය ගාව හාමුදුරු නමක් හිටගෙන ඉන්නේ අවුරුදු ගාණක්. ඒ හාමුදුරුව හිතන්නේ මේක දුතාංගයක්, මේකෙන්ම නිවන් දකින්න පුළුවන්, මේකම ඇති කියලා. ඒක සීලබ්බත පරාමාසයක් හැටියට වැටෙනවා.
කායට
දුක් දෙනවා. අන්න ඒකනේ වැටි. කය තවලා දවලා මේක කරන්න පුළුවන්.
සිතත් ඇවිීමක් මෙතන
නැහැ. හිත තවන්න බෑ. කය දුක් දුන්නේ නැහැ කිත් ඇව්වේ හැකි. ඔය දාපාරක් ගඟේ නාන එකත් කය එකෙන් නිවන් දකින්න පුළුවන්.
එතකොට කෙලස් තවන වීර්යයෙන් කියන එක?
කෙලස් තවන වීර්ය කියන එක සිංහලෙන් තියෙන වචනයක්. කෙලස් තවනවා කියන්නේ රාග දේසුම ප්‍රහීණය කිරීම.
මොකද කියන්නේ ඉච්ච?
වි ටි ඉච්ච. විඥාන චිත්තේ කිලුට වූ කැමැත්තට ක්‍රියා කිරීම. විඥාන චිත්තේ කිලුට වූ කැමැත්තට දැන් හැංගීමට වාහල් වෙලා හිතට වාහල් වෙලා යම් වැරදි වැඩක් කරනවා නම් ඒකට මොකද කියන්නේ? විචිකි විඥාන චිත්තේ කිලුට වූ කැමැත්තට වාහල් වෙලා ක්‍රියා කරනවා. රාගය හෝ ద్వේෂය හෝ මොහොත තුනම මතුවේ. දැන් අද ඔය විචිකි විච්ඡ කියන වචනේ සමගත වචනයක් තියෙනවා ත්‍රිපිටකයේ ධර්මයේ දේශනාවට. මොකද්ද වචනේ? කංකා විතර. කංකා කියන්නේ අන්නසක්. අර විඥාන චිත්තේ කිලුටු කැමැත්ත නිසයි මේ කංකා. විතරණි කියන්නේ ඒකෙන් නිදහස් වීම. මේ සැක හිතට එන්නේ සැක ඔය කියන විඥාන චිත්තේ කිලුටු කැමැත්ත නිසා මේක කරම් දෝ නොකරම්. ඒක නිසා මේ සැකය සාමුලින්ම හිතෙන් අයින් වෙනවා විඥාන චිත්තේ කිලුටු කැමැත්ත නැතුණා. ඒක නිසා කියලා කියනවා විචිකිච්ඡිතා කංකා විතරණ දෙකම පූර්ණ වෙනවා කියලා. ඒ අවස්ථාව. ඒක දැන් ඔය හදාගෙන කියන එකක් නේ. ඒක හදාගෙන කියන දෙයක්. ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. ත්‍රිපිටකයේ තියෙන්නේ අර මිත්‍යා දෘෂ්ටි දසංගේ විදීනිදාති. රසවත්තුක මිත්‍යා දෘෂ්ටියේ විදීනිදාති වීම නිසා ඔය බුද්ධාභියට දැන් කියන කතාව දැන් මේ පත්‍රය හදාගත්තා. දැන් එතන ධර්මයේ නැත මව නැත පියා නැත එළවක් නැත පව් කරපු පව් වලට ඵල විපාක ඒක තියෙනවා. ඒක තමයි තියෙන ත්‍රිපිටකය. හැබැයි දැන් ඒක වෙනස් කරේ.
අත්‍යවශ්‍ය නැහැ. වර්තමාන මොහොතේ ඉපදේ නාමු වෙනත් යවදාන ඉන්නකොට සමහර අවස්ථාවලදී දැනුවත්කම ධම්මරමුණට එක වෙලාවක් යන්නේ නැතුව ඉඳලා
ඔය දැන් එහෙම තමයි මුල් අවස්ථාවේ පොඩ්ඩක් කාලපරාසයක් තියෙනවා. අර පුරුද්දට ඒ පැත්තටම යන්නත් හදනවා. එක පාට කොහොම හරි මේක විනාඩි දෙකක් තුනක් හතරක් පහක් පරතරයක් ඇතුව හරි ගන්න. ඔය පරතරයේ පුරුදු වෙනකොට එන්න අඩු වෙනවා. අර දෘෂ්ටිය උදුම් ඍජු වෙනකොට එනවාම දකින්න එන වේගයෙන් යනවා. මගපල ලැබුණාම එන වේගයට වඩා වේගින් යනවා. එතකොට අතරක්
නැහැ.
දැන් බුදුහාමුදුරුවන්ට ඇහෙන් දැක්ක ගමන් මේ අතීත සංසාරය නිසා මේක දකින්නවා. හැබැයි මේ ආනපාන සති සමාධියේ ඉන්න නිසා එක පාටයකින් එක මොහොතකින් එන වේගයට වඩා වේගින් එකින් පිටින්දා දැන් මේක ඉස්සෙල්ලම ටික වෙලාවක් හරි ගිහිල්ලා ටිකක් මොනවත් වැඩි ක්‍රියාත්මක නොකර මේක තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේ. තේරුම් අරගෙන මේක හොඳට හිතේ වෙලාව අරගත්තට කමන්නේ විනාඩි දෙකක් තුනක් හතර. අරමුණ එන්නේ නැතුව වගේ ඉන්නවා වුණාට ඒකත් විඥානීය වංචක ධර්ම. එහෙමත් කරනවා විඥාන. ඒකත් තේරුම් ගන්න. එක තේරුම් ගන්න. අරමුණ එන්නේ නැතුව ඉඳලා එක පාට තීන මිද්දේට දාන. දාලා එක පාට බලවත් අරමුණ ගෙනල්ලා ඒ වෙලාවට දාන්නේ වංචක ධර්මයක්. ඒ වෙලාවට දාන්නේ වංචක ධර්මයක්. එක නිකන් ආලෝක සංඥාවක්, බුදු පිළිමයක්, චෛත්‍යයක්, ඔය මගේ වලාකුලක් නිකන් සෑහළු පුළුවන් දෙයක් වගේ ඔන්න වගේ දෙයක් දාන. දාල අන්න විඥානයේ වටකල්ල පොදු කළ ආයි ආවව ගන්න. ඒක තමයි වංචක ධර්ම. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල යම් කිසි කෙනෙක් යෝගියෙක් කිව්වොත් මම මෙහෙම ඉන්නකොට බුදුරුවක් දැක්කා, චෛත්‍යයක් දැක්කා, ආලෝක සංඥාවක් දැක්කා. අන්න හරි ඔයාට හරිද? අන්න හරි ඔයාට හරියට මාන. ඕව තමයි වංචක
ධර්ම.
ඔව් ඒව තමයි කියන්නේ. අන්න හරි අන්න ඔයාට දැන් ඔන්න ධානයක් ලැබුණා. ඒක නෙවෙයි ඇත්ත ධානයක් ලැබුණා. හැබැයි මගපල දැන්
සෝවාන්
සමහරක් ඔය භාවනා
කියන මේ මගපල දෙනවානේ දැන්
සෝවාන් පල එහෙම දෙන්න බෑ. ඒකත් අර ධම්මෝති අධම්මෝති විනයෝති අවිනයෝ.
දැන් මේ හාමුදුරු කියනන් දැන් ඔයා මාර්ගඵලයට පත් වෙලා
ඉන්නේ. එහෙම කොහොමවත් දෙන්න බෑ. එම් කියන්නත් බෑ. කියන එක සම්පූර්ණ වැරදි. ඒ නිසා කියන්න ඕන මේ පත්‍වේක්ෂා ඥාන ලැබිනවා තමයි. තමන්ටම මේ ගැන කල්පනා කරලා පසු විපරම් කරලා තමන්ගේ தත්වයෙන් තමන්ම පසු විපරම් කරන්නේ.
ඒකත් පත්‍යේක්ෂා ඥානයෙන් සම්මාපත්තියෙන් දෙක කරන්නේ.
නෑ ඒක ඥානය. ඵලයටපත් වුණාට පස්සේ තමන් දැන් සංසන්දනය කර එතන යහපත් සංසන්දනය කර මම ඉස්සෙල්ල මේ දෙයට එකපාරට ඇලුනා. දැන් ඇලෙන්නේ නෑ. මගේ හිත දැන් ගැටෙන්නේ නෑ. දැන් ඉස්සර මෙහෙම වචනයක් කිව්වනම් මෙහෙම කතා කළා නම් මට කේන්ති යනවා තරහ යනවා. දැන් නෑ. ඉස්සෙල්ල මේ වගේ එකක් දැක්කොත් මේ වගේ චිත්‍රපටියක් ආවේ කිව්වොත් පැනලා යන්නේ බලන්න. දැන් එහෙම නෑ. ඒක තමයි පත්‍යවේක්ෂාඥානය. ඉස්සෙල්ල ඇලුන ගැටුන මුලා වුණු දේවල් වලින් දැන් හිත එහෙම දුගන්නේ නෑ. වේගයක් නෑ. ආවේගයක් නෑ. ඒක තමන්ටම තේරෙනවා තමන් නියුනුක. නිදහසුන. ධ්‍යාන වඩන එක්කෙනාට ඔව් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ධ්‍යාන වඩට එක්කෙනාට ඉතුරු දැන් පත්‍යවේක්ෂා ඥාන පහක් තියෙනවා. ඉතුරු ඒවා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමන්ට දකින්න පුළුවන් වෙනවා මෙහෙම යනකොට ඉතුරු කෙලෙස් තමන් ගාව තියෙන ඉතුරු වෙලා තියෙන ඒවා දකින්න. හැබැයි අර අනාර්ය පුද්ගලයාට ධ්‍යාන පුද්ගලයාට ඒක පේන්නේ නැහැ. මේ ඉතුරු කෙලෙස් අයින් කර ගැනීම කළ යුතුයි. ඒක කරන්න මාර්ගයක් තියෙනවා කියලා පහක් තියෙනවා. පහම තමන්ට ප්‍රතිවේක්ෂා ඥානෙ ඒ කරුණු පහම තමන්ටම අවබෝධ වෙන යථාභූති ඥානෙ. ඉස්සෙල්ලා තිබුණු කෙලෙස් අයින් කරපු කොටස දකින්න ඒ අයින් කරපු එකේ නිවීම දකින්න තව ඉතුරු කෙලෙස් දකින්න ඒ ඉතුරු කෙලෙස් අයින් කළ යුතුයි අයින් කළ හැකි කියලා දකින්න ඒ කෙලෙස් අයින් කරන්නට මාර්ගයක් තියෙනවා ඒ කෙලෙස් අයින් කිරීම මෙන්න මේ වගේ නිවීමට හේතුවයි කියලා පහක් තියෙනවා. අනිත්‍ය අනුපස්සනා කරනකොට නිත්‍ය සංඥාව ප්‍රහාණය. එකවරම නෙමෙයි. ඒක සමහර විට ටිකක් උත්සාහය දරන්න වෙනවා. මුලින්. පහු වෙනකොට එහෙම උත්සාහය දරන්න මොන්නේ ඊට පස්සේ අනිත්‍ය චෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. මේ වාක්‍ය විතරක් හොඳටම ඇති පහු වෙනවා. මේ උපාදානය තමයි අවසාන වශයෙන් කරගන්න මොකද? අපි ඔය නිච සංඥාව කියීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? උපාදාන. එතකොට උපාදානය තමයි අවසාන ප්‍රතිඵලය. ඒක තමයි කියන්නේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අපි සිටින් මේ යමක් මේ උපාදානය කරගත්තොත් අපි කැමතිසේ අපිට ඕනසේ ඍෂිසේ මනාපසේ නවත්තන්නට පවත්වන්නට පුළුවන් කිසිම දෙයක් මේ ලෝකයේ තුල නැහැ. ඒ අනුව අපේ අර නිත්‍ය සංඥාව ගැටිලා විඳිලා ඉවත් වෙලා ඉතින් අසු. ක්‍රියා විවේකය මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී බොහෝ දුරට తాවකාලිකව නතර වෙනවා. ධර්මයේ ශ්‍රවණය කළ ඉවරුණාට පස්සේ ලෝකෙට ගියාම තමයි අපිට මේ භාවනාව වැදගත්. gedare ගියාම තමයි මේක අපි මේ දැනගත්ත දේ gedare ගියාම තමයි අපිට උපකාර වෙන්නේ ප්‍රයෝජන වෙන්නේ. අපි කල්පනා කරන්න ඕනේ අර කරන්න ඕන උත්සාහයක් ගන්න. දැන් මේ වෙලාවේ සමහර විටක දැන් Taman යම් ආකාරයක සමාධිගත වෙලා අහන්න. හැබැයි දැන් ලෝකෙට ගියාම ආගන්තුකේ උපගිලිටේන උපගිලිටන් එනවා. ඊට පස්සේ ආයි පැටලෙනවා. ආයි මුලා වෙන ආයි අලුතෙන් අර වේගේ හිතේ උපදින. ඒ නිසා ඒක අපි මේ දැනගත්තදී අර දැක්ම දෘෂ්ටි හරියට ආකල්පේ වෙනස් වුණා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනකම් තමයි මේ දවස් හතක් මේක අහන්නේ දැනගන්න.
දෘෂ්ටි වෙනස් වෙන්නේ
ධර්ම ශ්‍රවණය කිරීමෙන්මයි මේ දෘෂ්ටිය වෙනස් කරගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන්. වෙන කොහොමත්ම භාවනා කරන්න බෑ. ඊට පස්සේ භාවනා කරන්නේ. ඒ කියන්නේ අර සබ්බාසව සූත්‍රයේ පළමු වෙනි කිව්වේ මොකද්ද? අර දිට්ටි කාන්තාරයෙන්. දිට්ටි කත දිට්ටි ගාන දිට්ටි කාන්තාර දිට්ටි විසුක දිට්ටි සංයෝග. දැන් මේක දැන් එක ධර්ම දේශනාවක් අහලා ගියාට ගෙදර ආයිසලයක් අර දිට්ටි ගානන් දිට්ටි ගතන් මේ. දැන් මෙතන මේ හත එක දිගට මේ ඔක්කොම ගන්න එක දිගට අහනකොට දැන් මොකද වෙන්නේ? දැන් මේක ක්‍රමානුකූලව හිත මේකට පදම් වෙනවා හරියනවා සකස් වෙනවා. ඒකයි මේ භාවනාව කියන්නේ. නැතු වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ගෙදර ගියත් මේ කරුණු එක පාට මතක් අපිට මේ කරන්න ඕන එක මේකයි. දැන් අපි මෙතෙක් කල් කළේ මේකයි. මේ වැරදි නිසා අපිට මේ ඔක්කොම දුක් උනේ කියලා නේද? චතුරාර්ය සත්‍ය එතන නියමව. අය වෙන කොහෙන් යන්න ඕන? මොකද ආණ්ඩ ඇතුලේ මේ පැත්තේ ජදම්මේ කිව්වේ මේ කරුණු හයක්. කරුණු හය මොකද්ද? කම්මාරාමතා, බස්සාරාමතා, නිට්ටාරාමතා, සංගනිකාරාමතා, රාමතා හතරකුත් ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ භෝජනේහි අමතන්නු. මේ කරුණු හය බොහොම කෙටි වචනකින් ලියලා තිබුණාට මේක තමයි අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කායගත සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ මේ සියලුම සූත්‍රවල මේක විග්‍රහයිතෝ විත්‍රයිතෝ සේවිතබ්බා සූත්‍රයේ සබ්බාසෝ සූත්‍රයේ ඔක්කොගෙම විස්තර වශයෙන් තියෙන්නේ මොකද්ද? ඔය කර්ම ඔය වචනේ වෙන වචනවල තේරුණාද? ජයදම් මේ කිව්වේ ධර්ම හයක් තියෙනවා මේ උත්කරේකට එදිනදා ජීවිතයේදී හමු වෙන සම්බන්ධ වෙන ක්‍රියාත්මක කරන මේ ධර්ම හයෙන් අලුතෙන් වේගයක් උපදින. ඒ වේගය ප්‍රහාණය නොකළ අප්පහාය වෙන්නේ මොකද? අබබ්බෝ කායකානුපස්සි විහෙර. අබබ්බෝ කියන්නේ අබව්‍යයි. මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක කරන්න බෑ. මේ මාර්ගයේ යන්න බෑ. මේ ප්‍රහාණය නොකළ. මේක ප්‍රහාණය කළොත් මේ කර්ම හයෙන් උපදින වේගය ප්‍රහාණය කළොත් පහය බබ්බෝ කාය කානුපස්සි විහෙර. දෙපැත්ත කියලා කියන්නේ. ඔය දුවතාවේ වෙන මොකක්වත් නැහැ. වචන දෙකයි වෙනස. එකක තියෙනවා අප්පහාය, අනික තියෙනවා පහාය. එකක තියෙනවා අබබ්බෝ, අනික තියෙනවා බබ්බෝ. ඒ බැරදි කරුණු හයෙන් වේගයක් උපදිනවා. ඒ වේගය ප්‍රහාණය කර. ඒ වේගය ප්‍රහාණය නොකරොත් මෙන්න මේ වරද සිද්ධ වෙනවා. දැන් මෙහෙමයි. ඒ පටිය කපල යනකම් මේ පහය කරන්නේ. ඒ පහය කරනකොට ඒකෙන් දෙවටයක් අපි ඒකට විරුද්ධ දේ යහපත් දේ හොඳ දේ නිවැරදි දේ මිදෙන දේ ගන්න. තේරුණා? එතකොට එහෙම ඔක්කොම ප්‍රහාණය කියලාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක ආනපාන කරන්නම ඕන. ආනපාන කරන්නම ඕන. ඒකනි කිව්වේ ඒක ධම්මෝ ආනාපාන සති සමාධි. දැන් අපි ඔය වැරදිදී අයින් කළාට පස්සේ ඒකට අදාළව හොඳ දෙයක් තියෙනවා. හොඳ දෙයක් නැත්නම් හිත ඉස් වෙනවා. වැරදිදී දැනගෙන තේරුම් අරගෙන ප්‍රහාණය කරන්න ඕන. ඒ අනුව හොඳ දේ ගන්නත් ඕන. ඒක පැහැදිලිව කියලා නැතුවට ඒක කරන්න ඕන. ඒක කරන්න ඕන බව බුදුහාමුදුරුව ආනාපාන සති සමාධිය පැහැදිලිව කියලා. සම්මාදිට්ඨියටමපත් වෙන සංවලින් මොකද සම්මාදිට්ඨිය කියන්නේ? සංවලින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සම්බන්ධතාවයෙන් සමුදයෙන් මිදී නිදහස් වෙන දැක්ම. දැන් ඉසර දකින්න ඕන සං දකින්න ඕන සංවලින් මිදී නිදහස් විය හැකි කියලා දකින්න ඕන නිදහස් විය යුතුයි කියලා දකින්න ඕන. ඒ ක්‍රියාව කරන්න ඒ හතරක් තියෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි. නිකම්ම ධම්මා දිට්ඨියට එන්නේ නැහැ. මේකේ මේ ඉවත් පිය හැකි කියන තේරුම දැක්ම අවබෝධයේ යථාභූත ඥානෙ එන්නු. කරලා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ. සත්ත්වගොජ්ජංගේ පරිපූර්ණතු ද්වින්නම් පලාන අධිගතහු. ඒක වෙනවා කරන්න ඕනේ. මේක භාවිතා බෞද්ධි. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉබේම අවබෝධයි. දැන් මේ සේවිතම්බා සූත්‍රයේ නෑ සබ්බාසව සූත්‍රයේ අර දිට්ඨිය උදුම් කරව දුන්නාම දිට්ඨිය නිවැරදි වුණාම වෙනස් වුණ ගම මොකද්ද කියලා තියෙන්නේ? අර සතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් බලන්නකෝ මේකේ තියෙන සම්බාධව සූත්‍රය ගන්නකෝ. මං කියන්නම් පෙන්නන්න. අනුපස්සෙනි සම්බාසෝ සූත්‍රයේ ඊට පස්සේ 96 වෙනි පිට නෙමේ 97 වෙනි පිට නෙමේ ඊට පස්සේ 7 වෙනි අංකය යටතේ 99 වෙනි පිටේ කියනවා සෝ ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝ ඉදං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝ. මේ මොකද්ද? මේක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කරන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය ධම්මානුගම්ම පටිපදාවේ නිවැරදිව යෙදී ආනපාන සතිය නිවැරදිව කරනකොට මේක වෙනවා. කිරීමෙන් අවබෝධයකුත් ලැබෙනවා. හැබැයි ප්‍රායෝගිකව මේක දෛනිකව වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන දේ ආනපාන කරන්නම ඕන. අලුතෙන් දැන් ආනපාන සති සමාධි සති සමාධි කියන වචනේ තියෙනවා. සති සමාධි කියන්නේ අර වැරදිදේ අයින් කිරීමත් ඒ වෙනුවට හරිදේ ගැනීමත් දෙකම තියෙනවා.
ප්‍රායෝගිකව කියන්නේ ඊට පස්සේ වෙන්න පුළුවන්.
ප්‍රායෝගික එතනින්නම් ඉස්සෙල්ලා මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය තමයි හදාගන්න. දැන් ආනපාන සති සමාධිය අද කරන්න බැරි මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ දැක්ම දෘෂ්ටිය වෙනස් කරන ක්‍රමයක් අද නැහැ. හුස්ම ගැනීමෙන් පිටකිරීමෙන් හෝ ගුලන් ගැනීමෙන් පිටකිරීමෙන් හෝ බඩ පිම්බීමෙන් ඇතිවීම ආනපාන සති සමාධිය කිව්වහම අර යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙක තේරුම් ගන්න බැරි නේ. එනිසා ඒ ආනපාන සතිය කියන්නේ ප්‍රාණයාම ආනපාන සතිය. ඒකේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ක්‍රමයක් නැහැ. පස්සද කියන්නේ එතන ප්‍රාණයකට පස්සද. අංග හතක්. පීති දැන් දැන් අර ධානවලත් ඕනනේ. පීති නිරාමිස ප්‍රීති. නිරාමිස සුඛය. ඒ බව උදුරා ගන්නට සමාන නිරාමිස. ආමිස ප්‍රීතියයි උදුරා ගන්න. බව කියන්නේ ආමිස ප්‍රීති. නිරාමිස ප්‍රීති බව නෑ. ඒක තියෙන්නේ විමුක්තිය. ඒ
බව
ඒක බව උදුරා ගමමින් යනකොට ඒ නිරාමිස සුවේ ඒකනේ අර වේදනානුපස්සනාවේදී නිරාමිස වා ඒ වගේම දැන් සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ තුනේම තියෙනවා නිරාමිස ආමිස දෙකම ආනපාන තියෙනවා දෙකම තේරුම් අරගෙන ආනපාන කරා. ඒක ඉතින් ඒ අයගේ මහන්න ඕනේ මයින් අහලා
හරියන්නේ.
එහෙමත් වෙන්න පුළුවන්. මෙහෙම අපි මෙතෙක් කල් නොදැක්ක නොදුටු දෙයක් අපිට දැනගත්ත කියන සතුටෙන් නිරාමිෂ සුවයකින් අඬනවා වෙන්න පුළුවන්. ඇඬෙනවා වෙන්න පුළුවන්. ඔව්. අපි අනේ අපි මෙතෙක් කල් අතරමං වෙලා හිටියේ දැන් අපි මේකෙන් මෙහෙම දෙයක් දැනගත්ත නේද කියන වේගයක් එතනක් වෙනවා. ඒ වේගයක් කරන්නේ. ඒකත් කරන්නේ.
එතන සංසිකට ඇලීමක්
එතනත් දැන් වේගයක් එනවා. මේ අපි මෙතෙක් කල නොදැටු දෙය දැන් දැක්ක කියලා ඒකත් අපි උපේක්ෂා සිටින් ඉවදන්න පුළුවන්. ඒකෙන් උද්දාමයටපත් වෙන්න අර ඇඳීම කියන්නේ සතුටුකම. එහෙම වෙනවා. ඒ අර හිත තාම ටිකක් ලාම්කයි ඒක හදාගන්න. උපේක්ෂා සිත ඇති කරගන්න. දැන් මේ කියපු හින්දා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ධර්ම දේශනා මාලාව ධර්ම දේශනා 12කින් සිකුරාදා අවසන් වෙනවා. සෙනසුරාදා උදේ වරුවේ සෑම කෙනෙක්ම තමන්ට විනාඩි 5ක් 10ක් තමන්ගේ පුළුවන් අය බැරි අයට අපි කියන්නේ කැමැත්තෙන්ම කිව්වොත් හරි කැමති නැත්නම් නොදුවට අපේ බලගිරීමක් නැහැ. තමන්ගේ මේ සතිය තුළ තමන්ට ඇති වූ වෙනස්කම් තමන් අවබෝධ කරගත්තදී තමන් මෙතෙක් නොදැන සිටියේ දැන් දැනගත්ත ආදී මේ කරුණු ආදී තමන්ගේ වචන වලින් තමන්ට ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවක් දැන් මේ දවස් 6 තුලම දිගටම මම කිව්වා කතා කළා පින්න. දැන් ඔයගොල්ලන්ටත් අවස්ථාවක් විනාඩි 5කට 2 3කට ලැබෙන කතා කරන්න අවස්ථාවක් දී. නිවෙනවා නම් හිතෙනවා නම් නිදහස් වෙනවා නම් ඔය කරනකොට වැරදි දේ අත්හැරෙනවා නම් ඒක ඵල සමාපත්තිය අත්හැරුණු බව දන්නවා නම් ඒ මිතුණු බව මුත්‍ති විමුක්ති පරිමුක්ති වුණු බව දන්නවා නම් සුද්ධි පරිසුද්ධි විසුද්ධි වුණ බව දන්නවා නම් ඒක හරි. ඒක වෙන එක. නිරාමිෂ සුවේ තමන් ඉතින් විඳගත යුතු දැනගත යුතු තේරුම් ගත යුතු දෙයක්. භාවනාව ඒක පජානාති විතරයි. ඒක දැනගත යුතු දෙයක් තේරුම් ගත යුතු දෙයක්. ඒ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ තියෙන සියලුම දේ කරගන්න ඕන දේවල් නෙමෙයි තියෙන්නේ දැනගන්න ඕන දේවල්. පජාන වේලාවක් සෝතාපන්න ඵලයටපත් වූ කෙනෙකුට සෝතාපන්න ඵල සමාපත්තියට සමවැදිලා සම්මාදීයට සම්මාපත්තියට සමවැදිලා ඉන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව අධිෂ්ඨානයක් ඇති කරගෙන පැය දෙකක් අයෝනි කාලයක් පැය තුනක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් මේ ඵල සමාපත්තියට සමවැදීමෙන් එච්චරම ලොකු යහපතක් සම්බන්ධේ නැහැ. හැබැයි යාත්ම සුඛ විහරණයක් වැඩි. දැන් අර වර්තමාන මොහොත අපි තාවකාලිකව අර අනිමිත්ත සම්මාපත්තියේ ඉන්නවා.
දුවල
මහන්සි වෙච්ච මිනිහා විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොත්සග්ග පරිණාමී තත්ත්වේ යම් වෙලාවක් ඉන්නවා. සමාධිය කියන එක තාවකාලිකව බලෙන් යටපත් කරන. මෙතන බලෙන් යටපත් කිරීමක් නැහැ. මෙතන අපි ඒ සංවලින් මිදී නිදහස් වුණ නිසා, විමුක්තියටපත් වුණ නිසා, ඒ විමුක්තිය, ඒ විමුක්ති ඥාන දර්ශනේ අපි යම් කාලයක් අදිෂ්ඨානයක් ඇතුව ඉන්න පුළුවන් අනිමිත්ත අපණිහිත ශුන්‍යත විදියට. ඒ සමග්ගෝ විසුද්ධියා කියන්නේ ඒක නේද? ඒ සමග්ගෝ විසුද්ධියා කියන්නේ ඒක. ඒ සමග්ගෝ විමුක්තියා. විසුද්ධිය මාර්ගය ආවට පස්සේ තමයි ඔය විසුද්ධියා දැනෙන්නේ. ඉතල තිබ්බේ ඒ සමග්ගෝ විමුක්තිය. එක ඒකාග්‍රතාව එක අරමුණක් අග්‍ර කොට මේ අත්තරීමේ කෙලෙස් අත්තරීමේ අරමුණ අග්‍ර කොට හිතෙනවා වාසය කරන ක්‍රියාව යටපත් කිරීම සමාධියෙන් අර අත්තරීම උදුරා දැමීම කියන තමයි ඒකාග්‍රතාව. හැබැයි අර සමාධිය තියෙනවා ඒකාග්‍රතාව. දැන් ඒක අර අනාර සමාධිය තියෙනවා පීති සුඛ ඒකාග්‍රතාව තුන. ඒක සමාධිය නෙමෙයි සම්මාපත. එතන සමාධියක් නෑ. එතන තියෙන්නේ ආර්ය සම්මාපත. ඒක සම්මා සමාධි.
ආනාපාන හුස්ම ගැනීමෙන් පිට කිරීමෙන් මේ සමාධියක්
තියෙනවා. තියෙනවා. තියෙනවා.
සම්මා සමාධිය නෙමෙයි.
ඒක සම්මා සමාධිය නෙමෙයි. සම්මා නෑ. ඒක සංවලින් විදී නිදහසුන එක නෙමෙයි. සංතාවකාලිකව යටපත් කරලා ලබන දේ සමාධි. ධ්‍යාන සමාධි චේතෝ විමුක්ති ඔක්කොම ඒවා. හැබැයි මෙතන සම්මා සමාධිය සමානයි විද්‍යා විමුක්ති. ඒක ධම්මෝති. එතනක් තියෙනවා ධම්මෝති දීපෙන්. ඔය දීපෙන්ටි කියන වචනේ එතනක්. මේ දීපෙන්ටි කියන වචනේ වැරදියටත් පාවිච්චි කරන්න පුළුවන්. හරියට නියම නිවැරදි ධර්මයටත් පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ධර්මයේ හැටියට ඒ දීපෙන්ටි. දීපෙන්ටි කියන වචනේ ඔය පණ පීඩෝල තව කෙනෙකුට හේතු ගැන්වීම ප්‍රකාශ කිරීම වගේ අර්ථයක් තමයි කියන්නේ. මේක මාගදී වචනයක්. සිංහල භාෂාවේ මේක විග්‍රහයක් නිසා කියන්න බෑ. ශබ්දකෝෂිකවත්. නරක පැත්තටත් දීපෙන්ටි තියෙනවා හොඳ පැත්තටත් දීපෙන්ටි. දැන් වැරදි දෙයක් පණ පොවලා බොරුවක් කියනවා. පිටවල ඒ මිනිහව අතරමං කරන විදිහට බොරුවක් කීම ඇත්තක් හැටියට බොරුවක් කීම දීපෙන්ටි. ඔය දේශපාලක කියන්නේ මේක
ඇත්ත බොරු කිවීමක් තේරෙනවා.
ඔව්. ඒකත් ඒකම තමයි තමයි
කියන්නේ.
ඈ? දැන් මේ සෝවාන් ඉන්න කාලේ සහ නියම අරහතුන් වහන්සේලා බුද්ධ දේශනාව දේශනා කරනකොට නිවැරදි ආකාරයට බණ අහගෙන ඉන්නකොටමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ. දෘෂ්ටිය වෙනස් වෙනවා. චිත්ත මත්ත පසීද. දිට්ඨි උජුං කරෝ. කියන දෙක සිද්ධ වුණාම සම්මාදිටියට පත් වෙලා සෝතාපන්න ඵලයට පත් වෙනවා. තමන්ට ඒක තේරෙන්නේ නැති තරම් කෙටි කාලයකදී එක පාට වෙනස්
වෙනවා.
සෝවාන් මාර්ගයට ඵලයට දිට්ඨි නැතුනේ නැහැ. දිට්ඨි උදුන් කරුවා. දිට්ඨිය සම්මාදිට්ඨියට පත් වෙනවා. එහෙනම් තාම දිට්ඨිය සාමුලින්ම නැතුනේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන තුන වැරදි තුන විතරක් අයින්. තාම ඒ පුද්ගලයා තුල අර අතීත තිබුණු රාගය ද්වේෂය මොහේ යන්නම් සෙවණලි මේ කලකලොප්පම් කරනවා. විඥානයේ තවත් බලනවා කොහොම හරි පුළුවන් තරම් දිගට ඇදගෙන යන්න. ඔව් මාර් භාක්ෂික බලවේග ඒ වෙලාවට එනවා ටිකක් වැඩි. ඒ වෙලාවට මේ කොටු කරන්න වට කරන්න හදනවා ටිකක් වැඩි. එහෙම වෙනවා. ඒ වුණාට ඒකට හරියටම විවසීමෙන් විවසීමෙන් මූණ දීලා ඒකත් තමන්ගේ ඉතින් අයින් කරගන්න. ඒ මාර්ගයේ ඉන්නදි තමයි ඔය කියන බලය ඔය කියන වේගය ඔය කියන මාර්ගාක්ෂික බලය එන්නේ මාර්ගයේ. ඵලයේදී එච්චර එන්නේ නැහැ. ඵලයටවත් උනාම විඥානය දන්නව දැන් වැඩ කළ වැඩක් නැහැ. මාර්ගයේ ඉන්නදි තමයි කොහොම හරි මග වහල ආපහු ගන්න හද. එනිසා මාර්ගයේ ඉන්නේ එක තමයි අර ඒකේ නිරෝධගාමි මාර්ග ප්‍රතිපදාවයි වැඩගත්. දැන් මෙතන ඵලයට වඩා වැඩගත් මාර්ගය. මාර්ගයේදී අපිට අර මේ කාය ගානුපස්සන, වේදනාසු වේදනානුපස්සන, චිත්තේ චිත්තානුපස්සන, ධම්මේ ධම්මානුපස්සන ඔක්කොම කරන්න වෙන්නේ මාර්ගයේ. ඵලයට ගියාම ඒවා එච්චර අවශ්‍ය නැහැ. ඒක දැන් කරලා ඉන්නේ. දැන් මේක හරියට උදාහරණයක් තියෙන්නේ ත්‍රිපිටකේ. දැන් අපි ගඟේ මේ ගඟට මේ පැත්තෙන් බැස්ලා අර පැත්තෙන් ගොඩ වෙන්නේ. ගංගා මැද ඉන්න කොටයි අපි මේ අපිට මාර්ගාක්ෂික බලවේග ඕක ඉන්නේ ගංගා මැද ඉන්න කොට. අර ගඟේ යහ පැත්තට ගිහිල්ලා යහ පැත්ත ඉවුර අල්ලගත්තට පස්සේ අපි ඔය එකකටවත් යට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය ඔක්කොම ඕක හතරම ඉන්නේ ගංගා මැද මාර්ගයේ නම ගඟද. මාර්ගයේ ඉන්න කොට යන කොටයි මේක එන්නේ. ඒක ඉතින් මේ පස්සේ කාලෙක ඔය අනාගත වංශ දේශනාවේදී මෙහෙම විවරණ කියන්නේ නියත විවරණ කියන එක වචනේ තියෙනවා. නියත වශයෙන්ම මෙන්න මේ පාර මෙන්න මේ මාර්ග මෙන්න මේ සඳහා ඉලක්කයක් තබාගෙන ගමන් කරනවා කියන එක නියත විවරණ. නියත විවරණ. නියත වශයෙන් දැන් එදා දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ අර සුමේද තාපසයා එදා අරහත් ඵලයට පත් වෙන්නට අවශ්‍ය සියලුම කර්ම සම්පූර්ණ කරලා තිබුණා. නිකන් නෙමෙයි අරහත් ඵලයට පත් වෙන්නට අවශ්‍ය සියලුම කර්ම සම්පූර්ණ කරලා තිබුණා. හැබැයි අර බුදුහාමුදුරුවෝ දැකලා ඒ බුදුහාමුදුරුවෝ මේ අනික් මිනිස්සුන්ට මේ උපකාර කරන හැටි මේ ධර්මයේ දේශනා කරන හැටි මේ ධර්මයේ ප්‍රකාශ කරලා මඟ විවෘත කරන හැටි දැක්කාම එක පාට තණ්හාවක් ආවා. මට මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඒ අනුව අර අරහත් ඵලයට පත් වෙන්න තිබු සියලුම ශක්තියින් වෙනස් කරලා නියත විවරණයක් ගත්තා. මමත් මේ පාරේ යනවා. ඊට කලින් ප්‍රාර්ථනාවක් තිබුණට නියත විවරණයක් අරගෙන තිබුණේ නැහැ. අරහත් ඵලයට පත් වෙන්න අවශ්‍ය දේවල් කරගෙන. උඹේට කඳු නියතා ශක්තිය තිබුණා. එහෙම කෙනෙකුට මිසක මෙහෙම එකපාරට බුද්ධත්වයට පත් වෙන්න නැහැ.
දැන් අම්මා දැන්
ඒක ඉතින් මේ කතාවට තියෙන එක. ඒක මේ කතාව. පස්සේ කාරෙන් හදාගත්ත ජාතක කතාවක තියෙන එකක් නේ.
ඒ විවරණ ගණන් ගන්නද?
ඒක විවරණයක් නෙවෙයි. ඒක නියත විවරණයක්. නියත විවරණයක් ගන්නවනම් ගන්න ඕන තව බුදු කෙනෙකුගේ මයි.
අරහතන් වහන්සේ නමගේ.
බෑ. ඒ වැඩේ කරන ගමන්ම ඕකට වෙලාවක් ගන්න ඕනේ නැහැ. ඇවිල්ලා ඉන්න ගමන් උනත් පුළුවන්. ඒ නිසා
අවධානය වෙනස් වෙනවා.
නෑ අවධානය වෙනස් කරන්න ඕන. අපි කල යුතු සහ නොකල යුතු දේ තේරුම් ගන්න වෙලාවක් යන්නේ. මේක හොඳයි, මේක කල යුතුයි, මේක නරකයි, මේක නොකල යුතුයි. දැන් අපි ඔයාට වේගයක් ආවම නරක වචනයක් කතා කරලා බැන්නොත් තරහ යන වචන. ඒක නොකල යුතුයි. ඒකට වෙලාවක් අවශ්‍ය නැහැ. ඒක ආපු ගමන්ම වේගයෙන් ආව ගමන් අර වේගයයි අර හේතුව. ඒක වහාම නවත්තල හොඳ වචනකින් කතා කරන්න. එච්චර
බැන්නම
බනින්න වෙලාවක් තියෙනවා නම් මෛත්‍රී කරන්න වෙලාවක් නැතේ කියලා මිනිස්සු හිතන්නේ. ඒක තමයි වැදගත්. අර බනින්න තියෙන වෙලාවෙ මෛත්‍රී කරා. අර එකපාරට වේගයක් ආව තමන් හේන්දියක් ගන්න වෙලාවෙ මෛත්‍රී කරා. ඒක අනු මිනිස්සු කියවයි. අර ඇලෙන්න යන වෙලාවෙ ඔය කියන්නේ සෝතාපන්න ඵලයේ මාර්ගයෙන් ඵලයට පත් වීම පිළිබඳව ඒ කරණීය මෙත්ත සූත්‍රයේ විග්‍රහ කළ තියෙන විග්‍රහ. එක එක සූත්‍රයේ රත්න සූත්‍රයේ වෙන විදිය වෙන ආචරණවල මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තව විදිය. ආනපාන සති සූත්‍රයේ තව විදිය. අරිය පරේසන සූත්‍රයේ තව විදිය. එමේ එක එක සූත්‍රවල හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඔක්කොම සම්මාදිටියටපත් උනා, චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා, විමුක්ති ඥාන දර්ශනය ලැබුවා, යථාභූත ඥාන දර්ශනයෙන් මඟපල ලැබුවා. එච්චර. නෑ එතන නයි ජාතු ගබ්බ සෙයියම් පුනරේ තීති. අරහත් ඵලයටම තියෙනවා. ඒක නිසා දැන් ඔය කරණීය මෙත්ත සූත්‍රය අද කියන්නේ මෛත්‍රී සූත්‍රය. ඔකේ මෛත්‍රිය නෙමෙයි තියෙන්නේ. මෛත්‍රිය එක වචනේ එක පේළියක් විතරයි තියෙන්නේ. අනික ඔක්කොම කරණීය ධර්ම සහ අකරණීය ධර්ම සහ අනික අවධාන මඟඵල ඊට පස්සේ අවධානේ ප්‍රතිඵලයක් තියෙනවා. නහි ජාතු ගබ්බ සෙයියා පුනරේති. එක නිසා මේක මේ මෛත්‍රී කර්මස්ථානය මෛත්‍රී සූත්‍රය මෛත්‍රිය කියවන සූත්‍රයක් කියලා අද ඔය කවුරු පරිවර්තනය කරගෙන තියෙනවා. සම්පූර්ණ වැරදි. මේකේ තියෙන්නේ කරණීය ධර්ම 14ක් සහ අකරණීය ධර්ම 11ක්. මේක ආනපානමයි මේකෙත් තියෙන. වෙන මොකක්වත් නෑ.
භාවනා
කරනකොට මේ මාර්ග බාධා එනවා. එනවා. ගොන්නේ තමන්ම අතීතයේ සම්බන්ධකම් තියෙන පවතින අයිති. අතීතයේ සම්බන්ධකම් තියෙන තමන්ගේ හිතේම හැංගීම. වෙන කොහෙන්වත්
නෙමෙයි.
පුද්ගලයෝ හැටියටත් එනවා. මාර පාක්ෂික බල. තමන්ගේ බැඳීම් තියෙන ණයකාරිය ඥාති ඉන්නවා. තමන්ගේම දූ දරුවෝ ණයකාරයෝ භාර්යාව මේ වගේ සහෝදර සහෝදරියෝ යාළුවෝ මිත්‍රයෝ මේ වගේ ණයකාරයෝ ඉන්නවා. ඇයිලගෙන උඹ ඕකනේ මේ වෙලාවයි කරන්න ඕනේ මේක. වලක් කර. ඒක තමයි ආවර. කම්ම ආවර. කර්මයෙන් තමයි ඔය ආවර. ඒ කියන්නේ තමන් ඉස්සෙල්ලා මීටි ඉස්සෙල්ලා කරපු හේතුන් නිසා ඔය කම්ම ආවර නේ. නැතුව නිකන් නෙමෙයි. අපි ඒකට ඒක තමයි මම කිව්වේ. ඔය ඔක්කොගෙම මිදෙන්න තමයි අර මුල්ම දවසේ මුලින්ම මොකද්ද හතර කිව්වේ. මොකද 150ක් මිදෙන්න පුළුවන්. අර සමාව ගන්න ඕනේ අර සම්බන්ධකම් කියන. මෛත්‍රී කරන්න, පින් දෙන්න, ණය බේරන්න. කලහකි කල යුතු තුන කරන ගමන්ම මේක කරන්නේ. එතකොට හරි. එතකොට ඒගොල්ලෝ ඔක්කොම මෙල්ලවේ. මාර්ගාක්ෂික බලවේග දැන් ඒව නොකර කරන එකෙන් තමයි දැන් අර ඇහුවනේ මාර්ගාක්ෂික බලවේග එනවා කියලා මාර්ගයෙන් මේවා නොකර කරන එකෙන් තමයි මේවා නොදැන අපි නිකම්ම ගිහිල්ලා පටන් ගත්තට හරියන්නේ මේවා ඒකනේ ඒක පළවෙනිම ක්‍රියාව පළවෙනිම පියව අපි ඒ අතර දැන් එක දවසක් කරලා හරියන්නේ එක දවසක් කරලා වැඩක් නෑ පුළුවන් නම් දවසකට දෙපාරක් කළත් හරි එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අඩු වශයෙන් මාස 3ක්වත් යනකම් මේක හැමදාම හවසට කරන්න ඕනේ ඊට පස්සේ ජීවිත කාලය තියෙනකම්ම මේක විනාඩියක් යයි මේ අතර කරන්න විනාඩියකින් කරන්න කෙටියෙන්ම කරන ක්‍රමය තමයි ඔය දිග වාසයෙන් කිව්වේ එකක් සමාව ගැනීම දැන් කායන වාචා චිත්තේන මම දෙන ගාතාව. මේ ගාතාව කියුවට විතරක් හරියන්නේ නැහැ. ඒ අර හදවතින්ම මොම අධ්‍යාත්මික වශයෙන්ම දැනගෙනම මේක මේ සමාව ගන්න. ඒ වගේම මෛත්‍රිය පරම මෛත්‍රියම පතුරවන. ඒ වගේම පින්දීම මේක පිරිසිදු සේම නිවැරදිව පින්දෙන්න. ඒ වගේම කරන්න පුළුවන් ලෞකික වශයෙන් භෞතික වශයෙන් කරන්න පුළුවන් හැම අවස්ථාවකම හැම දිනකම කරන්න ඕන යුතුකමක් වක්වීම හැටියට. එතකොට හරි. ඒක මෙහෙම කරගෙන යනකොට සුමානයක් දෙකක් තමන්ටම තේරෙනවා තමන් දැන් මේ බන්ධන වලින් ওই මාර පාක්ෂික බලවේග වලින් ওই ආගන්තුක උපකිලේශ වලින් සා මුලින්ම තමන් දැන් නිදාස් වෙලා නිකන් කුරුල්ලෙක් පියාඹනවා වගේ තමන්ට තේරෙනවා. මේ ආයුතු බාර හරියටම විවෘත. හතරවෙනි කරුණ තමන්ට කළ හැකි දැන් ලෞකික භෞතික වශයෙන් හැකියාවන්ගේ තමන්ට මේ තමන්ගේ ණයකාරයන්ට ඥාතීන්ට යම් යම් දේවල් හිතවතුන්ට ඥාතීන්ට මිත්‍රයන්ට එක්කෝ මේ ධර්ම මාර්ගයට එන්න එහෙම නැත්නම් භෞතික ලෞකික වශයෙන් කළ හැකි කළ යුතු යුතුකම් වගේ කීම් තියෙන. ඒවා ඉෂ්ට කරන්න. ඔය සත්‍යක්‍රියාව එකේ ඇත්ත වශයෙන් සත්‍යක්‍රියාව මේ හතරම එකට කිරීමක් වගේ වෙනවා. සත්‍යක්‍රියාව වඩාත් වැදගත්. ඒක හොඳයි. ඒක හැබැයි බලෙන් කරන්න පුළුවන් කමක් නෑ. ඒක අපි කරන්න මුල් අවස්ථාවේ උත්සාහ ගන්න ඕනේ. නමුත් එයාට ඊගාවට ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. ඒක පෙන්වන්න ඕනේ ආදර්ශ. එතකොට හරියට හරියට ඔය ඒක ඉතින් කිව්වට ඒගොල්ලෝ සමාධියට එන්නේ නැත්නම් එම්මම විමුන්සරේ නිශ්ශබ්ද වෙලා ඒක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා අය ඒක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා ලයි වෙන මං දැන් දැන් අද ඉඳන් වැඩි වෙලාවක් ගියා ඈ ඈ තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔය දැන් ආයෙද තමහන් ආ කියන්නේ ඉක්මනට ආ
අනාගතය ගැන හිතලත් දැන් ගියක් හදන වාහනයක් ගන්න වගේ අදහසක් තියෙනවා නම් මේ මාර්ගයට බාධාවක්
නෑ ඒක ජීවිතකම් වගේ කීම් හැටියට ඒක රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් නැත්නම් ඒක කලකට වරදක් රාගය ද්වේෂය මොහේ තියෙනවනේ ඒක පැහැදිලි ණය වෙනවනේ විනය ලෝකයේ අපිට අන්තිම පියවර තමයි මේ ණය වෙනවනම් ගෙවන්න බැරි ඒක නොකළ යුතු ණය වෙනවනම් දැන් බැරි වෙලාවත් තමන් ලොකු ණයක් කරගෙන නම් ওই කාර්ය ගහන්න හරි ගියාන්නේ මේ ණය ගෙවන්න ඉස්සෙල්ලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ණය ගෙවා ගන්න බැරි නම් ඒක බාධකයක් වෙනවා නිකන් ඒකයි විනයිය ලෝකෙ අභිජා දුන්න එකක් තේරුම් ගත යුතු මේ කරන්න ඕන දේවල් යුතුකම් වගකීම් කළාට කමන්නේ හැබැයි අර සූත්‍රයේ ධර්මයට බහාකල්පා බලලා හේතු ධර්මයේ හේතුඵල ධර්මයට ගැලපෙනවා නම් සතුන් දෙනවනම් විනයට සංසම්යෙන් සතුන් දෙනවනම් ණය වෙන්නේ නැන්නම් ණය නිදි නිදාස් වෙනවනම් ඒක කළාට කමන්නේ ලොකු විශාල වශයෙන් ණය වෙනවනම් ගෙවන්න බැරි කරුණට ඒක නිවනටත් බාධකයක්. ඒකයි මේ ණය වෙන්නේ විග්‍රහ. නැතු වෙන මොකක් අද? හොඳයි එහෙනම්. මේ කවුරුත් එහෙනම් පින්වන් මූදම් කරන්න ගාතම් කියන්නේ. පිටාකාචම් මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පිටාකාචම් මේ ඉදම් මේ ඥාති නම් හෝතු සිතා උන්නාතයෝ ඉදම් මේ ඥාති